වෙනස්. සක්මනේදී අපි කිව්වේ හුස්ම යන එන මාර්ගයේ ඕන තැනක ශරීරයේ කොහේ හරි මොනවා හරි දැනෙනවා නම් අවධානය යොමු කරන්න. දැන් එහෙම නෙවෙයි. දැන් අපි එක තැනකට තමයි සිහිය තියාගන්නේ. එක තැනක් තෝරගන්න මේ ඇතුල් වෙන පිට වෙන හරි ඕන තැන. Tamanta අවධානය පිටන ඕන තැනකට තමන්ගේ සිහිය යොමු කරන්න. එතෙන්ට සිහිය යොමු කරගෙන ඉන්නකොට ඒ හරි හුස්මට මොකද වෙන්නේ කියලා තමන් දන්නවා. ඒ හරහා ඉහළ යනවනම් ඒ බව දන්නවා. ඒ හරහා පහළ යනවනම් ඒ බව දන්නවා. එතෙන්ට හොඳට සිහිය යොමු කරගන්න, අවධානය යොමු කරගන්න. ඇස් පියාගෙන ඒ ඇතුල් වෙන පිට වෙන හරියට තමන්ගේ අවධානය යොමු කරන්න. එතකොට මේ මොහොතේ හුස්මට මොකද වෙන්නේ කියලා බලා ඉන්න. ඒ හරහා ඉහළ යනවනම් ඒ බව දන්නවා. ඒ හරහා පහළ යනවනම් ඒ බව දන්නවා. නැහැ ඉහළ යනවනම් ඒ බව දන්නවා. පහළ යනවනම් ඒ බව දන්නවා. එතෙන්ට අවධානය යොමු කරගන්න. එහෙ මෙහෙ යනකොට ආයේ ආයේ හුස්මට අවධානය යොමු කරන්න. ඒ හරහා ඉහළ යනකොට ඒ බව දන්නවා. ඒ හරහා පහළ යනකොට ඒ බව දන්නවා. හුස්ම දිගේ හිත ගෙනියන්නේ නැහැ. ඒ ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය තියාගෙන ඉන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය, ඉහළ යන ගතිය, පහළ යන ගතිය. මොකද හිතන්න ඕනේ නැහැ. එදිහා බලා ඉන්න. එතන වෙන්නේ මොකද්ද කියලා දන්නවා. ඉහළ යන ස්වභාවයක් දන්නවා, පහළ යන ස්වභාවයක් දන්නවා. ඒකට නම් දෙන්න ඕනේ නැහැ, බලා ඉන්නවා විතරයි. දැනෙන ගතිය දැනගත්තාම ඇති. ඉහළ යන ස්වභාවය දන්නවා, පහළ යන ස්වභාවය දන්නවා. සමහර වෙලාවට ඉහළ යන ගතියයි පහළ යන ගතියයි අතර නොදැනෙන සුළු මොහොතකුත් තියෙන්න පුළුවන්. ඉහළ යන ගතිය දන්නවා, පොඩි වෙලාවක් තිබිලා පහළ යන ගතිය දන්නවා. ආයි පොඩි වෙලාවක් තිබිලා ඉහළ යන ගතිය දන්නවා. ඉහළ යන ගතියක් දන්නවා, පහළ යන ගතියක් දන්නවා. මේ මොහොතේ වෙන්නේ මොනවද කියලා දන්නවා. අපි කිසිම පාලනයක් කරන්නේ නැහැ, බලා ඉන්නවා විතරයි. සිද්ධ වෙන දේ දිහා බලා ඉන්න. සියුම් දැනීම් ටිකක් තියෙන. ඉහළ යන ස්වභාවයේ දැනීම්, පහළ යන ස්වභාවයේ දැනීම. අවධානය තියාගෙන ඉන්නකොට අපිට වටපිටාවේ ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒකට බාහිර මොනව හරි දැනගත්තාම ඒක පොඩ්ඩක් බලන්න. ඔය දැනගත්තු දේ දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහාද? කණෙන් ශබ්දයක් ඇහුණා. ශබ්දය ගැන කල්පනා කළා. කණෙන් ශබ්දයක් ඇහුණා. ශබ්දය ගැන කල්පනා කළා. එහෙමනේ ඔක දැනගත්තේ. කනට දෙන්න පුළුවන් මොකද්ද? ශබ්ද සංඥාවක් විතරයි. රූපයක් දෙන්න බෑ. ඒක විස්තර ටික දැම්මේ හිතෙන්. හිතන්න ගිහිල්ලා කල්පනා කරලා. කල්පනා කිරීම හිත ඇතුලේ වැඩක්. ඇහැට පේන දෙයක් නෙවෙයි. මේ හිතටයි පෙනුනේ. හිතට පෙනුනේ හිතෙන් හදලා දීපු දේ. ඒක එළියේ තියෙන විදිහක් නෑ හිත ඇතුලේ වැඩක්. අපේ මෝඩකමට නේද එළියේ තියෙන දෙයක් කියලා දැනගත්තේ. කොහෙක් කෑ ගහනවා. ඇහුනේ ශබ්දය. ඒක ගැන කල්පනා කරලායි කොහෙක් කියලා දැනගත්තේ. ඒතර කොහාගේ රූපයක් හිතට පේන්නේ. සෝතායතනයයි මන ආයතනයයි. සෝතායතනයට පුළුවන් සද්ද සංඥාව දෙන්න විතරයි. සද්ද සංඥාවේ රූපයක් නැහැ. කොහෙක් නැහැ. හිතෙන් හිතන්න ගිහිල්ලා තමයි කොහෙක් ගැන අදහස් ටික දුන්නේ. ඒ වර්ණයක් හැඩයක් රූපයක් දෙන්නේ. හිතෙන් හදන ඒවා හිත ඇතුලෙන් ඒවා එළිය තියෙනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට ලෝකෙට අයිති පුරුද්දට. මේ මොහොතේ සිද්ධ වුණේ ශබ්දයක් ඇහුණා. ශබ්දය ගැන කල්පනා කළා. කල්පනා කරපු දේවල් ඔක්කොම හිත ඇතුලේ වෙලා එළිය තියෙන්න බෑ. අපි ඔය ඇත්ත මතක් කරලා දෙනවා. ආයි හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය පහළ යන ගතිය ඉහළ යන ගතිය පහළ යන ගතිය එළිය මොන රූපේ දැනගත්තත් ඔය විදිහට ආයතන වෙන් කරලා පෙන්වන්න. ඇහෙන්නේ ශබ්දයක්. ශබ්දයට අනුව කල්පනා කරලා යෝක දැනගත්තේ. කල්පනා කරපු සේරම හිත ඇතුලේ හිතෙන් හදපු දේවල්. ඒවා එළිය තියෙන විදිහක් නැහැ. අපේ පරණ පුරුද්දට ලෝකෙට අයිති පුරුද්දට හිතුවට ওই බාහිර දෙයක් කියලා මේ මොහොතේ දැනගත්තී. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ. මනසෙන් හදපු දේක් මනස දැනගෙන. එළිය තියෙනවා කියලා බාරගත්තේ මෝඩකමට. ඇත්ත පෙන්වලා දෙනවා අපහු. හුස්මට අවධානය ගන්න. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඔය අතරේ ශරීරේ මොනවා හරි දැනෙනවා නම් කකුල රිදෙනවා දැනෙනවා නම් ඒක දැනගත්තේ කොහොමද කියලා අන්න ආයතන වලින් බලනවා. කාය ආයතනෙන් මොනවද දැනුණා දැනෙන දේ ගැන කල්පනා කරනවා. කාය ආයතනෙන් දැනෙන්නේ දැනීමක් විතරයි. දැනීමේ රූප නැහැ. දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි හිත තමයි කිව්වේ ඔය රිදෙන්නේ කකුල. එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගෙන හිතෙන් හදපු දේවල් එකක්වත් අල්ලන්න බෑනේ. ඒක හිත ඇතුලේනේ. ඒක ශරීරේ කොටසක් බවට පත් කරලා එළියෙන් තිබ්බේ අපේ මෝඩකමට. මේ මොහොතේ උනේ මොනවද දැනුණා දැනීම ගැන කල්පනා කළා. කල්පනා කරලා දැනගත්තු ඒවා හිත ඇතුලේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කළේ ශරීරේ කොටසක් බවට පත් කළේ ලෝකෙට අයිති පුරුද්දට පරණ පුරුද්දට. මේ මොහොතේ උනේ දැනීමක් දැනුණා දැනීම ගැන කල්පනා කළා විතරයි. කල්පනා කරපුවා සේරම හිත ඇතුලේ වැඩක්. හිතෙන් අදපු දෙයි හිත දැනගත්තා. කකුල කියලා කිව්වේ හිතෙන්. මේක හිතෙන් අදපු දෙයක් හිත දැනගත්තා. එළිය දෙයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට පරණ පුරුද්දට. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඉහළ යන ගතිය පහළ යන ගතිය. එළිය දෙයක් දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න. මොන ආයතන වලින්ද දැනගත්තේ? ශරීරයේ දෙයක් දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න. තරපේනවා මේ හිතෙන් හිතපු දෙයක් හිත දැනගෙන. අපේ මෝඩකමට තමයි ඔය එළිය දෙයක් දැනගත්තා කියලා විශ්වාස කරලා තියෙන්නේ. ආයි හුස්මට අවධානය තියාගෙන ඉන්නවා. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය. ආස්වාසය ප්‍රාස්වාසය ආස්වාසය ප්‍රාස්වාසය. දැන් බලන්න ඔය හුස්මද ගැන දැනගත්තේ කොහොමද ආස්වාසය කියලා දැනගත්තේ කොහොමද මොන ආයතන හරහාද කාය ආයතනෙන් මොනවද දැනෙනවා දැනීම ගැන කල්පනා කරනවා යම්කිසි දැනීම් ගොඩක් ගැන කල්පනා කරලා අපි ඒකට කියනවා ආස්වාසය කියලා තවත් මොනවද දැනීම් ගොඩක් එකතු කරලා ඔකට කියනවා ප්‍රාස්වාසය කියලා ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි දැනීමට අයිති දෙයක් නෙමෙයි දැනීම් ගැන හිතන්න ගිහින් හිතෙන් හදපු දෙයක් එන හිතෙන් හදපු හුස්ම නේද එළියේ තියනවා කියලා පැනෙව්වේ කාය ආයතනෙන් මොනවද දැනුණා දැනුණ දේ ගැන කල්පනා කළා එක මොහොතක දැනීම ගත්තොත් ඒකට ආස්වාසේ කියන්නත් බෑ ප්‍රාස්වාසේ කියන්නත් බෑ දැනීම විතරයි ඒ දැනීම් කීපයක් එකතු කරලා තමයි අපි හුස්මක් හදන්නේ හුස්ම හදන්නේ හිතෙන් කල්පනා කිරීම තුළ ඒක හිතෙන් හදපු දෙයි හිත ඇතුලේ මිසක් නහයෙන් හැපෙන්න බෑනේ ශරීරේ කොටසක් බවට පත් කරලා තියෙන්නේ අපේ මෝඩකමට ඔය දැනගත්තේ කල්පනා කිරීම තුළ හිතෙන් හදපු දෙය හිතෙන් දැනගත්තා මොකද්ද දැනීමක් නම් තියෙනවා ඒ දැනීම් දිහා බලා ඉන්න දැනෙන ස්වභාවයන් ටිකක් තියෙනවා කාය ආයතනෙන් දැනෙනවා හුස්මක් පනවන්නේ හිතෙන් හිතෙන් පනවන ඒවා හිත ඇතුලේ මිසක් කෙලියේ තියෙන්න බෑ දැනීම දිහා බලා ඉන්නවා ඉහළ යන ගතියේ දැනීම් පහළ යන ගතියේ දැනීම් ඉහළ යනවා පහළ යනවා කියලා කියන්නේ හිතෙන් දැනීමට අයිති නෑ ඒවා දැනීම දිහා බලයින් සියුම් දැනීමක් තියෙනවා දැනීම් ටිකක් තියෙනවා මොනවදෝ දැනෙනවා මොනවදෝ දැනෙනවා බාහිර දෙයක් දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න. සබ්දයක් ඇහුණා සබ්ද ගැන කල්පනා කළා. සබ්ද ඇහුණ නැත්නම් ඔක දැනගන්න බෑ. සබ්දට අනුව හිතපු දේ තමයි මේ දැනුවත් උනේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තිබ්බේ අපේ මෝඩකමට පරණ පුරුද්දට. දැන් අපි ඇත්ත පෙන්වලා දෙනවා මතක් කරලා දෙනවා. කයේ දැනීමක් ආවත් දැනීමක් විතරයි දැනීම ගැන කල්පනා කරලා තමයි ශරීරයේ කොටසක් කියලා දැනගත්තේ දැනගත්තු දේ හිතෙන් හදපු දේ හිත දැනගෙන ඒක අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි ශරීරයේ කොටසක් අල්ලන්න පුළුවන් දෙයක් කලේ අපේ පරණ පුරුද්දට මෝඩකමට අපි ඇත්ත පෙන්නලා දෙනවා නනාද දැනුණා දැනීම ගැන කල්පනා කළා හුස්ම ගැනත් එච්චරයි ආස්වාසය කියලා හිතෙන් පැනවීමක් ආස්වාසය කියලා හිතෙන් පැනවීම දැනීමක් විතරයි තියෙන්නේ. මම හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න හිතලා හිමීට ඇස් අරින්න. අපට පුළුවන් සාකච්ඡා කරන්න මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් අහන්න. දැනීමත් එක්කම දැනෙනකොටම කයකුත් දැනෙන කොහෙද ඔය දැනෙන්නේ කියලා දැනගන්නවා නේද? අපේ පුරුද්ද ඉතින් දැනීමෙන් නවත්තන්නේ නැහැ. දැනීමට විස්තර ගොඩාක් දාලා තමයි දැනගන්නේ නේද? කයක් හදලා කයේ උපන්දරිද ඔළුවේද අත කකුල ඒ කොහේ හරි ශරීරයකට අයිති ශරීරෙන් එන වේදනාව තමයි මේ දැනෙන්නේ කියලානේ අපි බාරගන්නේ. ඒක ලෝකෙට අයිති පුරුද්ද. අපි දැන් ඇත්ත පෙන්නලා දීමේදී මොකද වෙන්නේ? ඇත්ත පෙන්නලා දෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයතන විදිහට බලන්න නේද? මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? ඒකට ආයතන ටික වෙන් කරන්න ඕන ඉස්සෙල්ලා. මොන ආයතන වලින්ද ඔක කිව්වේ? අපිව දැනුවත් කළේ. කාය ස්පර්ශයෙන් නේද දැනීමක් එන්නේ? එහෙනම් කාය ආයතන. කාය ආයතනෙන් දැනෙනවා. ඊළඟට මන ආයතනෙන් දැනෙන දේ ගැන කල්පනා කරනවා. ඔය ආයතන දෙකනේ වැඩ කරන්නේ. කාය ආයතනෙන් දැනෙනවා, මනසෙන් හිතන. දැනෙන දේ ගැන හිතන. නේද? ඒ හිතනකොට නේද මේ කොන්ද රිදෙනවා කියලා දැනගන්නේ. ඉස්සෙල්ල දැනුනේ දැනීමක් විතරයි. දැනීමේ කොන්දක් නැහැ. දැනීමේ කොන්දක් නැහැ, දැනෙනවා විතරයි. දැනෙන එක ගැන කල්පනා කළොත් තමයි ඌ රිදෙන්නේ කොන්ද කියලා කවුද කියන්නේ? හිත නේද? දැනීම කියන එක දැනීමක් විතරයි. ඒකේ තැනක් නැහැ, හැඩයක් නැහැ. තියෙන තැනක් මොකවත් කියන්න බෑ. දැනෙනවා. දැනීම ගැන කල්පනා කරනකොට තමයි මෙන්න මෙතනයි ඔය දැනෙන්නේ මේ ශරීරේ කොටස නේද? ඒතර හිත තමයි ওই ටික කියන්නේ. ඒතර හිතෙන් මොනවා හරි කියනවා කියන්නේ මොකද්ද? මන ධම්ම මනෝවිඤ්ඤාණ. මනසයි ධම්මයි මේක මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නවා. ධම්ම කියන්නේ හැමතිස්සෙම එළියේ තියෙන දෙයක් නෙවෙයි. මොකද්ද? මනසෙම නිර්මාණය. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙත්තා මනෝමය. මනෝමය කියනකොට ඔන්න ධම්ම ගැන මේ විස්තර කරන්නේ. මනෝමය. මනෝමය සිද්ධිය. මනසෙන්ම නිර්මාණය කරපු සිද්ධිය. මනෝමය. ඒක මනෝමය දේවල් හිත ඇතුලේ මිසක් බාහිර තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් දැනීම ගැන කල්පනා කිරීමේදී හිතෙන් හදන දේ හිත දැනගන්න. ඔක ශරීරේ කොටසක් දෙයක් කරන්නේ අපේ මෝඩකමට, පරණ පුරුද්දට. හරි? කොන්ද රිදෙනවා කියලා හිතුණා විතරයි. නේද? හිතුණ දේ අල්ලන්න පුළුවන්ද? බෑ, තෙල් ගන්න බෑ. හිතේ අහුවෙන්නේ නැහැ. ඈ? අපේ මෝඩකමට තමයි දෙයක් කරලා තැනේ. හිත මේ දැනගෙන තියෙන්නේ හිතෙන් හිතන දේ හිත දැනගෙන. අතන සිහිය නුවණ නැහැ අපිට. ලෝකෙට අයිති පුරුද්දේදී සිහිය නුවණ නැහැ. ඒකයි ශරීරේ කොටසක් කරලම දැනගන්නේ. දැන් අපි හිමීට ඊට පස්සේ ඕක මතක් කරලා පෙන්නනවා. අතන උනේ මෙහෙම දෙයක් නේ. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීමක් විතරනේ. දැනීමේ රූප නැහැනේ. රූප ටික හැදුවේ කවුද? මනස, මන ආයතන. මන ආයතනෙන් හදපුවා එළියේ තියෙන විදිහක් නැහැ නේ. ඒක මනස ඇතුලේ වැඩන්නේ. හිතෙන් හදන දේ හිත දැනගත්තා. එහෙනම් ඔතන සිහිය නුවණ නැතිකමටනේ අපි එළියෙන් තියලා ශරීරේ කොටසක් කරලා බාරගත්තේ. රූපයක් හදලා බාරගත්තා. උපාදාන කළා. ශරීරය හදලා උපාදාන කළා. අර වතුරට එබෙන බල්ලත් කරන්නේ ওই වගේ වැඩන්නේ. බල්ලා වතුරට එබිලා ඔබගෙන ඡායාව දැකලා ඕක ගැන දැන් ඇහෙන් දකිනවා නේද ඡායාව. ඌ දන්නේ නැහැ ඡායාව කියලා. ඌ ඕක ගැන කල්පනා කරලා කල්පනා කරනකොට කියනවා හිත කියනවා. කොහොම පේන්නේ නම් බල්ලෙක්. දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? මන ධම්ම මනෝවිඤ්ඤාණ. ඌගේ මෝඩකමට නේද ඔය දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ. ඔය බල්ලා ඉන්නේ වතුරේ කියලා හිතන්නේ මෝඩකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. අපිත් ඕකම නේද කරලා තියෙන්නේ. මොකද්ද දැනීමක් දැනුණා, දැනීම ගැන කල්පනා කළා, කල්පනා කරනකොට හිතෙන් හදන දේ හිත දැනගත්තා. අපේ මෝඩකමට පරණ පුරුද්දට ඕක තියෙන්නේ එළිය කියලා දෙයක් බවට පත් කළා. අර ශබ්දයක් ඇහුණත් ඔච්චර නේද, ඇහෙන්නේ ශබ්දයක්, කන අරන් දෙන්නේ ශබ්දයක්. කනට ඊට වඩා දෙයක් කරන්න බෑ, කනට රූප අරන් දෙන්න බෑ නේද, වර්ණයක් හැඩයක් අරන් දෙන්න කනට බෑ. කනට පුළුවන් ශබ්දයක් උපද්දලා දෙන්න විතරයි. එතකොට හිත තමයි ඒක ගැන කල්පනා කරන්නේ. ඒ කල්පනා කිරීම තුළ තමයි ඔය කොහෙක් කියලා දැනගන්නේ නේද. ඇහැට පෙනුනා නෙමෙයි, හිතට නෙපෙන්නේ. අපේ මෝඩකමට නේද මේ හිතට පේන එක එළියේ තියනවා කියන්නේ. හිතෙන් අදපු දෙය හිතෙන් දැනගෙන පරණ පුරුද්දට කියන ඕක තියෙන්නේ එළියේ. අර බල්ලගේ මානසිකත්වයට යනවා නේද, වතුරට එබෙන බල්ලගේ. ඔය බල්ලා ඉන්නේ වතුරේ කිව්වා වගේ නේද, දැන් හිතෙන් අදපු දෙය හිත දැනගෙන ඕක තියෙන්නේ එළියේ කිව්වොත්. ඔන්න ඔය ඇත්ත අපි මතක් කරලා දෙන්න ඕන. ඔය දැනගත්තෙත් හිතෙන් අදපු දෙය හිත දැනගත්තා, හිතෙන් අදපු දේ හිත දැනගත්තා කියන ඇත්ත මතක් කරලා දෙන්න ඕන. පරණ සිද්ධියක් මෙනෙහි කළත් ඉතින් දැන් තියනවාද ඒක? ඊයේ කවුරු හරි බැන්න එක දැන් සිහි කරනවා. බැනලා ඉවරනේ දැන්. බැනපු කෙනක් නැහැ, බැනුමක් නැහැ. ඒරම ගෙවිලා ඉවරයි. අපේ හිත අපිව රවට්ටනවා. දැන් බනිනවා වගේ ඉතින් කල්පනා කරනවා. නේද? ඒක ඉවරයි කියන නුවණ නැහැ. මේ හිතෙන් හදන දෙයක් හිත දැනගන්නවා කියන නුවණ නැහැ, සිහිය නුවණ නැහැ. අපි ඔක බාහිරේටම දාලා හිතනවා. මේ දැනගන්නේ බාහිර දෙයක් කියලා විශ්වාස කරනවා. ඒක මෝඩකමට නේ කරන්නේ. මේ මොහොතේ හිත හදපු දෙය හිත දැනගත්තා. ඒ බාහිරේට කිසිම සම්බන්ධයක් නැහැ නේ මේ මොහොතේ. පරණ දෙයක් මතක් කරනකොට නේද මේ මොහොතේ හිතෙන් හදන දේ හිත දැනගන්න. ඇත්තට හීනයක් දකින්න වගේ වැඩන්නේ. හිතෙන් මතක් කරන දේ හිත දැනගන්නවා කියන්නේ හීනයක්. එළියේ කාටවත් පේනවද තමන් හිතන දේ? විශ්වාස නැත්තම් බලන්න අනුන් හිතන දේ තමන්ට පේනවද කියලා. තමන් හිතන දේ අනුන්ට පේනවනම් අනුන් හිතන දේ අපිට පේන්නත් එපේ. වටපිට බලලා බලන්න මේ අනිත් අය හිතන ඒවා පේනවද කියලා. පේන්නේ නැයි. එයා මනෝමය දේවල් හිත ඇතුලේ. අපේ මෝඩකමට තමයි ඕවා එළිය කියලා බාරගන්නේ, විශ්වාස කරන්නේ. ඒක තමයි රූප උපාදානය කියන්නේ. මේ රූප උපාදානය තමයි කඩන්නේ හිතෙන් හදපු දේ හිත ඇතුලේ. ඉතින් දැන් තමා තුලින්නේ දකින්නේ, එළියෙන් නෙමෙයිනේ දැන් හොයන්නේ නේද? මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ තමා තුලින් බලනවා. දැන් ලෝකේ දකින්න පටන් ගන්නවා තමා තුලින්. ඒක බුදුරජාණන් වහන්සේ දීපු උපදේශය ඕක නේද? බාහිරෙන් ලෝකය හොයලා කවදාවත් දකින්න බෑ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි හතරම තමා තුල. මේ බඹයක් පමණ වූ ශරීරය තුල. මම පේනා නේද? සද්දය ඇහුණා කල්පනා කළා. ඔය ෆෑන් එක කියලා කල්පනා කළා මිසක්. ඇහෙන්නේ ශබ්දයක්. ශබ්ද ගැන අපි හිතනවා. මේ හිතන්නේ ෆෑන් එක කියලා කිව්වේ. මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. අපේ මෝඩකමට නේද ඔය දැනගත්තු දේ එළියේ කියලා බාරගන්නේ. දැනගත්තු දේ හිත ඇතුලේ. හිතෙන් හදපු දෙයන්නේ හිත දැනගත්තේ නේද? අපේ පුරුද්ද තමයි මෙච්චර කල් සසරේ ආපු පුරුද්ද තමයි ඔය දැනගන්න දේවල් තියෙන්නේ එළියේ බාහිරේ. දැන් අපි ඇත්ත පෙන්නලා දෙනවා ආයතන විදිහට වෙන්කර කර පෙන්නලා දෙනවා. මොකද ආයතන වලින් දැනගත්තේ. මොනවාම හරි දැනගත්තා නම් දැනගන්න පුළුවන් ආයතන වලින්. මොනවාද ආයතන? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය නැතුව අපිට කිසිම දෙයක් දැනගන්න පුළුවන්ද? බෑ. මොනවා හරි දැනගත්තා නම් ඔය හය හරහානේ දැනගෙන තියෙන්නේ නේද? අපි ඉස්සෙල්ලා මොනවම හරි දැනගත්තා නම් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා අඳුරගන්න. සබ්දයක් ඇහුණා නම් කන, ඒක ගැන කල්පනා කළා මනස. සෝත ආයතනයයි මන ආයතනයයි. නෑ. ඊළඟට පෙන්නන ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ එයාට කරන්න පුළුවන් මොකද්ද කියලා මතක් කරලා දෙනවා. කනට පුළුවන් සබ්දයක් අහන්න විතරයි. වෙන කිසිම වැඩක් එයාට බෑ. සබ්දේ රූප නැහැ. සබ්දට අදාළ රූප ටික හදලා තියෙන්නේ කවුද? හිත, මන ආයතන. මන ආයතනට පුළුවන් එක වැඩයි. හිතෙන් හදන දේ හිත දැනගන්න. මන ධම්ම මනෝ විඥාන. මන ධම්ම මනෝ විඥාන. ඒක ඒව කවදාවත් එළිය තියෙන්න බෑනේ. අපි හිතන දේවල් එළිය තියෙන්න පුළුවන්ද? බෑ. තිබුණත් අනිත් අයට පේනවා. කාට හරි බැන්නොත් එහෙම අන්න අරයට බනිනවා කියලා පේනවා ළඟ ඉන්න කෙනා. එහෙම පේන්නේ නැහැ නේද? හිතෙන් හිතන එකක්වත් එළිය තියෙන්න බෑ. අනවයි නුවණ ඉන්න ඕන. ඒ මන ආයතනේ පිරිසිඳ දකින්නවා කියන්නේ ඕකට. ආගේ කෘත්‍ය අඳුර ගන්න.
ආනාපානසති භාවනා කරන වෙලාවේදී ඕකේ සත්‍යයක් අහුවෙනවා.
ඔව්.
දැන් ඒ සත්‍යයට අපේ ඇලෙමකුත් නැහැ, ගැටෙමකුත් නැහැ. සත්‍යයක් අහුවෙනවා. ඒ අපේ ඊළඟට අපේ ආනාපානසතිය කෙරුවා. ඒතර එතන වෙන්නේ මොකද? කුසල්.
එතන නෑ. එතන තියෙනවා සමාධිය. කුසල් වෙනවා. අකුසල අරමුණට හිත යන්නේ කුසලය. කුසල අරමුණක හිත තියනවා දැන්.
බාරගත්තේ නැහනේ. හැබැයි
බාරගත්
මම කොහකටද ගත්තේ කියලා.
ඔව් ඒ දැන ගැනීම ඇති. දැනගන්නකොට අපි විශ්වාස කළේ ඒ කොහා ඉන්නේ එළියේ කියලා.
හරි සර්. හිත එතනින් යහට දිව්වේ නැහනේ අකුසල.
හිත දිව්වේ නැහැ. හිත දිව්වේ නැතුවට කොහෙක් එළියේ ඉන්නවනේ. ඌකෑ ගහනවා මට ඇහුණානේ.
එච්චරයි
ඒක. ඔව්. එච්චර තමයි. එතකොට කාටද ඇහුනේ කොහා කෑ ගහනෝ? මට. සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද?
ඒ වුණත් එන අකුසල් සිත් පහළ වෙන්න
නෑ. ඔව් අකුසල් නෑ. හරි අකුසල් නෑ.
ඇලීමකුත් නෑ, ගැටීමකුත්
නෑ. ඇලීමකුත් නෑ, ගැටීමකුත් නෑ. මුලාව? මුලා වුණාද නැද්ද? ලෝකයට අහු වුණාද නැද්ද? ලෝකයක් හැදුවද නැද්ද? ඕකේ හැදුවා කියන්නේ මම හැදුවා. පංච උපාදානස්කන්ධයක් හැදුවද නැද්ද? රූපයක් හැදුවද නැද්ද? එළියේ ඉන්න කොහෙක් හැදුනද නැද්ද?
රූපය
හැදුවා. රූපය හැදුවා. රූපය ගැන කැමැති අකමැති මැදහත් ඔය තුනෙන් එකක් ආවද නැද්ද? මැදහත් එක ආවා. වේදනාව එතකොට තියෙනවා. ඒක ගැන සංඥාවක් හැදුනද නැද්ද? කොහා කියන සංඥාවක් ආවද නැද්ද? ආවා. චේතනා ටිකක් ආවද නැද්ද? කපුටෙක් වගේ නෙමෙයි ඔය කොහා. අලියෙක් වගේ නෙමෙයි ඔය කොහා. කොහා මෙන්න මේ පාටයි. හිතට පෙනුණා නේද? එතනින් නැවතුනේ නැහැ. එතන නැවතිනකොට ඒ ටික හැදිලා ඉවරයි. කොහා මේ කුරුල්ලෙක්. ඌ ඉන්නේ ගහක් උඩ. ඒව නෑ කියන්න බෑ. ඈ? ඒව ආපු බව දන්නේ
නෑ. ආවේ. කොහාද එච්චරයි.
ඒ කොහා කියනකොට කොහාගේ ලක්ෂණ ටික උතන තියෙනවා.
ඒ වමනක්
තමයි. අලියෙක් වගේ පෙනුන්නේ නෑ නේද? අලියෙක් කියලා පෙනුන්නේ නෑ නේද? ඒවයි.
ඒ සංඥාව බාර ගන්න නෑ
නෑ නෑ නෑ නෑ නෑ නෑ කොහෙක් පෙනුණා කියන්නේ අලියෙක් නෙවෙයි කියලා දැනගත්තානේ. කොහා කියන චේතනාව ඇවිල්ලා
කොහාගේ අලියක් එතන සම්පාදයක් එන්නේ
කොහා කියන චේතනාව ආවද නැද්ද?
ඒ සබ්දෙන් අඳුනගත්තා.
මම අහන එකට කියන්නකො. කොහා කියන චේතනාව ආවද නැද්ද? ආවා. ඒකට කියනවා සංඛාරය කියලා. සංස්කරණයක් කළා. කොහෙක්ව හැදුවා? කොහෙක් ඉන්නවා කියලා දැනගත්තානේ. ඒක තමයි සංස්කරණය. ඒ කොහා හිත ඇතුලේ කියලා නෙමෙයිනේ එළිය කියලා නිදැනගත්තේ. ඈ ඒ දැන ගැනීම ඇති. එතකොට අජත්ත බහිද්ද බෙදිලාද නැද්ද? අරෙහි කොහා ඉන්නවා ඒක දැනගන්න මම මෙහි ඉන්න ඕක හිතන්න ඕනේ නැහැ. ඒක ඇතුලේ තියෙනවා. ඒක
එතනින් එහාට යන සෙත් પરම්පරාව වෙන්නේ නැහැ.
හරි 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 මං කියුවේ නැහැ යනවා කියලා. එතෙන් එහාට යන්නේ නැහැ. ඒක මං එහෙම කිව්වේ නැහැ. දැන් මේ කියන්නේ එතන වුණදේ. ඒ සිද්ධියදී වුණදේ. තේරෙනවද? එතන එහාට ගියොත් ඒක වැරදි. ඒ වැරද්ද දැන් යටපත් වෙනවා. ඇයි අපේ සමාධිය බලවත්නේ. ඒ හින්දා දිගින් දිගට යන එක නැවතුණා. දැන් ඒක විතරක්මදි. දැන් ඒ සිද්ධියදී වෙන මුලාවක් අපි අඳුර ගන්න ඕන. එතකොට ඒ සිද්ධියේදී රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, ඕක දැනගත්තු විඥානයක් තියෙනවා. ಜಾති පහක් ඉපදිලා නේද? මොනවාද ඒ ಜಾති පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පංච උපාදානස්කන්ධේ හටගත්තද නැද්ද? හටගත්තා. බුදුහාමුදුරුවෝ ඔකට පෙන්නනවා දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. අපිට දුක දැනෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා දුකයි කියලා. අපිට දුක දැනෙන්නේ නැහැ. කාගේද අඩුව? අපේද බුදුහාමුදුරුවන්ගේද? ඒත් අපේ ප්‍රඥාව නැහැ ඔය දුක හටගත්තා කියලා දකින්න. ඔය ලෝකය හටගත්තා කියලා දකින්න තාම නුවණ නැහැ. ඔය මම හටගත්තා කියලා දකින්න නුවණ නැහැ. නුවණින් බලනකොට පේනවා හට අරන් කියලා. නේද? එතකොට ඔය මෝඩකමට යමක් හැදුවා නම් ඕක දුකමයි. ඇයි? අවිද්‍යාපත්‍ය සංකාර. අවිද්‍යාවෙන් කරපු සංස්කරණයක්. එතනින් නැවතුනොත් එතනින් එහාට කරන සංස්කාර ටික නැහැ. ඒක හොඳයි. ඒ එතනින් එහාට ඒව නැහැ. හැබැයි මේ සිද්ධියේදී හරි එතනින් එහාට ගියොත් කරන ටික නැහැ. දැන් මේ සිද්ධියේදී කරපු ටික
විපාක දෙන්න මෙතන
නෑ. මේ සිද්ධියේදී කරපු ටිකේ ලෝකෙට අහු වුණාද නැද්ද? අහු වුණා. එළියේ කොහෙක් ඉන්නවා ඒ බව දැනගත්තු මම ඉන්නවා. මම ඉන්නේ ශාලාව ඇතුලේ. කොහා ඉන්නේ? ගහ උඩ. මේ සිද්ධියේ ඕක තියෙනවා. ඕක නැහැ කියන්න බෑ. අජත්ත බහිද්ද බෙදිලාද නැද්ද? බෙදිලා. නේද? ඇලීම ගැටීම නැහැ. ඒක හරි. මෝහය තියෙනවා. දැන් ලෝභ දේශ මෝහ කියලා තුනක් තියෙනවානේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෝහය දුරු කරන මාර්ගයක්. ඒ දෙක නැති වුණාට මෝහය තියෙනවා. දැන් අපි මෝහය දුරු කරන මාර්ගය තමයි මේ පෙන්නන්නේ. හරි. එතකොට ඇලීම් ගැටීම් නැහැ. ඒක හරි. තණ්හාව නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ සිද්ධිය හැදීම තුල අවිද්‍යාවෙන් කරපු සංකාරය. එතන මෝහය. එතකොට මුලාව හින්දා අපිට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත දකින්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතනත් ආයතන පිරිසිඳ දකින්න. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? දැන් හොයන්න මොන ආයතන වලින්ද දැනගත්තේ කොහෙක් ඉන්නවා කියලා. සබ්දය හුන් නැත්තම් දැනගනීද? නැහැ. එහෙනම් සෝත ආයතනේ වැඩ කළා නේද? සබ්දය ඇහුණා සෝත ආයතනේ. සෝත ආයතනෙට දෙන්න පුළුවන් සද්ද විතරනේ. කොහෙක් දෙන්න පුළුවන්ද? බැ. කොහාව නිර්මාණය කළේ කවුද? මන ආයතනේ. මන ආයතන අඳුර ගන්නවා. සෝත ආයතනයයි මන ආයතනයයි. සෝත ආයතනෙට දෙන්න පුළුවන් සද්ද සංඥාව විතරයි. රූපය නිර්මාණය කළේ කොහාව නිර්මාණය කළේ? මන ආයතනේ. දැන් මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ධම්ම මනෝ විඥාන. මනසෙන් හදන දේ මනස දැනගන්නවා. ඒක හිත ඇතුලේද එළියේද? හිත ඇතුලේ. දැන් අපේ මෝඩකමට නේද ඔන්න දැන් සිහිය නුවණ නැති අර බල්ලව මතක් කරගන්න. වතුරට එදින බල්ලව. හිතෙන් අදපු බල්ලා හිත දැනගත්තා අන්න මන ආයතනේ. ඌ මොකද කරන්නේ? ඔය බල්ලා ඉන්නේ වතුරේ එළියේ කියලා හිතනවා. අපි මොකද කරන්නේ? හිතෙන් හදපු කොහා හිතෙන් දැනගෙන ඌව ගිහින් එළියෙන් තියනවා. එළියේ ඉන්න කොහාව තමයි මේ දැනගත්තේ. දැන් බල්ලගේ අපේ වෙනසක් තියෙනවද? මුලාව එකමයි. ආයතන මුලාව නේද? ඔකට කියනවා ලෝකෙට අයිති දැක්කම. දැන් පින්නතේ අපි බල්ලගේ මානසිකත්වයෙන් මිදෙන්න ඕනද නැද්ද? ඒ තමන්ටයි තියෙද. ඕන්නම් මේ මානසිකත්වෙම ඉන්න. එතකොට සසරේ යන්න පුළුවන්. නේද? දහමක් අහන්න ලැබුණ වෙලා ඉහෙන වන පිහිටියොත් හැකියාව තියෙනවා ඔකෙන් මිදෙන්න. හරි? මම හදන්න නැතුව, ලෝකේ හදන්න නැතුව, දුක හදන්න නැතුව ඉන්න හැකියාව තියෙනවා. මොකද දහමක් අහන්න ලැබුණ හින්දා. ක්ෂණ සම්පත්තිය. මොකද බුදු කෙනෙකුට විතරයි ඕක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ ඕක. නේද? සත්‍යය පේන්නේ නැහැ. එතකොට මේ සත්‍යය පෙන්නලා දෙන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙකුට විතරයි ඕක පෙන්නලා දෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට බෑ. ඔන්න දැන් එනවා නේද බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. අපේ වාසනාවට තමයි ওই දහම අහන්න ලැබුණේ. මෙහෙම දහමක් තියෙන කාලෙක අපි ඉපදුනේ. නේද? ඕක ඇහුනේ නැත්නම් අපි ආවා වගේම සසරේ යනවා. ඇයි ඉතින් තනියෙන් හිතා ගන්න බෑනේ? දහමක් අහලා ඔව් ඒක ගැන හිතපු හින්දාමයි ඕක තේරුම් ගත්තේ. මෙහෙම දෙයක් වෙනවා කියලා. නැත්තම් අපි ඉන්නේ එළියේ කොහෙක් ඉන්නවා මම මෙහෙ ඉන්නවා ඉතින් අපිට මොකද නේද? අර වතුරේ දැල්ලෙක් ඉන්නවා මාත් මෙහෙ ඉන්නවා. ඔබේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා බල්ලා හිතන්නේ. එයා භාවනා කරන බල්ලෙක් නම් හිතයි. මම ඕකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඔහේ බල්ලා හිටපුදී. නේද? බල්ලෙක් හිටියට මොකද මං ඇලුනේත් නැහැ, ගැටුනේත් නැහැ. එහෙම බේරෙන්න බෑ සසරේ. ඇයි? සක්කාය දිට්ඨිය තියෙනවා. මම ඉන්නවා කියන දෘෂ්ටිය තියෙනවා.
රහතන් වහන්සේගේ ඒ සත්‍යය හඳුනා ගන්න බහවල් සතාගේ
කියන. ඒක ඔය දැන් ආයතන පිරිසිඳ දකින්නකොට පේයි. අපි මෝඩකමට කරන වැඩ ටික රහතන් වහන්සේ කරයිද? දැන් බල්ලා ඇහුවොත් ඕගොල්ලෝ දන්නේ නැද්ද අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ලුන්නේ නැති ගැටුන් නැතුවට. මොකද කියන්නේ වෙන්නේ? එතකොට ඔය ප්‍රශ්නේ තමයි ඒ අහන්නේ රහතන් වහන්සේගෙන්. අපි මෙහෙම කරන එක රහතන් වහන්සේ තෝක කරනවානේ. එහෙම වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙන මනසට සිද්ධ වෙනදී අවිද්‍යාව දුරු වුණ මනසට වෙන්නේ නැහැ.
දැනගැනීමක් එනවා නේද?
අපිට නිකන්වත් දැනගැනීමක් එනවද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? බල්ලට නම් එනවා. අපිට එළඹ සිටි සිහියක් හිටියොත් මෙන්න මේ ආයතන දෙකේ වැඩ කිරීමක් වුණා. සෝත ආයතනෙන් සද්ද ඇහුණා, මන ආයතනෙන් කල්පනා කළා. ඔබ දැනගත්ත එළියේ ඒවා පනවනවද? පනවන්න අවශ්‍ය නැහැ. හිතෙන් හිතපු දේ හිත දැනගත්තා. දැන් ඔතන සිහිය නොවන නැති හින්දානේ අපි අර අවිද්‍යාවෙන් කරපු ටික දාන්න හදන්නේ. නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ආයතන පිළිසින්ද දකින්න ඒවට සිහිය නොවන පිළිටන්න. ඒක ඇත්ත දකින්න නම් ඒක කරන්න
වෙනවා.
එතනින් ඔතෙන්ට එන්නේ නැතුව කරන හැමදේම මතක තියාගන්න ලෝකෙට අයිති. කොහෙක් ඉන්නවා ඌ ඉතින් වෙනස් වෙනවනේ. අනිත්‍යයිනේ අනිත්‍යයිනේ. ඔය කොහා අනිත්‍යයි 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 කියලා බලන්න පුළුවන්. වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි 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 කියලා බලන්න පුළුවන්. ඇත්ත අවබෝධ වෙයිද? නැහැ. පංච උපාදානස්කන්ධේ හදලා ඔව් ඒ අනිත්‍යත් බලන්නේ ලෝකෙට අයිති විදිහට. බුදුහාමුදුරුවෝ ගීපු විදිහට නෙමෙයි. එතන තියෙන දේ වෙනස් වෙනවා. දෙයක් පනවලා ඒකේ වෙනස් වීම බලනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. දැන් රූපේ අනිත්‍ය බලන්න නම් කරුණු තුනක් හොයන්න තියෙනවා. රූපය මොකද්ද? අන්න එළියේ ඉන්න කොහා රූපේ. ඉති රූපං. ඊළඟට බලන්න කියනවා ඒ රූපේ සමුදය අඳුරගන්න. සමුදය අඳුරගන්න දක්ෂ වෙන්නේ දහම දන්න දකින කෙනා විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා ආයතන විදිහට බලන්න සමුදය දකින්න ඕන. එතකොට දන්නවා ඔන්න කණෙන් ශබ්දයක් ඇහුණා මනසෙන් හිතුවා. අතන සිහිය නුවණ නැතිකමට මෝඩකමට අපි එළියේ රූපයක් පැනෙව්වා. අන්න සමුදේ පේනවා. මෝඩකම තියෙනකන් එළියේ රූපේ තියෙනවා. ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම තියෙනකන් වතුර බල්ලෙක් ඉන්නවා. අපේ ආයතන මුලාව තියෙනකන් කොහෙක් එළියේ ඉන්නවා. එතකොට ඔන්න අවිද්‍යාව නිසා ඵලය රූපය නේද? සිහියනවන පිහිටියනම් අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. දැන් බාහිර රූපේ උපද්දයිද? නෑ. උපද්දන්නේ නැති එකට කියනවා නිරෝධය. අන්න නිරෝධේ ඥානය වෙන්නේ. හරි. ඇතිලා නැති වෙන කතාවන් නිවෙයි ඔය. මෝඩකම තියෙනකන් රූපේ තියෙනවා, මෝඩකම නැත්තම් රූපේ පැනෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. ඒක උපද්දලා තියෙන්නේ මෝඩකමට කියලා නුවණක් එනවා. මෙච්චර කල් රූප ඉපැද්දුවේ මෝඩකමට. මෝඩකම නැත්තම් උපදින්නේ නැහැ. එන ඉපදීම නැති කරන ධර්මතාවයක් මාර්ගයක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නවත්තපු කෙනෙක්. අපිට තාම උපදින මොනවද උපදින්නේ? ලෝකය, පංච උපාදානස්කන්ධ, දුක ඔක්කොම එකයි. ලෝකය කිව්වත්, පංච උපාදානස්කන්ධ කිව්වත්, දුක කිව්වත්, රූප කිව්වත් සේරම එකයි. එයි අවිද්‍යාවෙන් කරන මනෝනේ සංස්කරණ. අවිද්‍යාපච්චය සංකාර. ඇහෙන සද්දෙට රූප දාගන්න බෑ නේද? ඒ මොකද්ද දන්නේ නැහැ. මොකද්ද ඇහුණා? දන්නේ නැහැ. රූපයක් දාගන්න බෑ. එහෙම වුණොත් දැන් ලෝකෙට අහු වෙලාද නැද්ද? හොඳ ප්‍රශ්නයක්. අහු වෙලා නැහැ. එහෙනම් මෝඩකමට මුකුත් දන්නේ නැතුව හිටියනම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඔය මොකද්ද දන්නේ? නොදන්න දෙයකින් සද්දයක් ආවා නේද? අර යකෙක් භූතයෙක්ද දන්නේ? මීට කලින් අහලා නැහැ නේද? නෑ, ඒ දෙයක් පනෝල. නොදන්න දෙය කියලා පනෝල නේද? මම මීට කලින් නොදන්න දෙයකින් තමයි ඔය සද්දයාව කියලා ඒත් ලෝකේ හදලා. ආශ්‍රව තියෙනවා කොහොමද? ආශ්‍රව කියන්නේ දැන් නෑ, අපි තියෙන ආශ්‍රව ටිකට මේක ගැලපෙන්නේ නෑ. දැන් අලුත් ආශ්‍රවයක් හදනවා. දැන් ඔන්න අද අමුතු සද්දයක් ඇහෙනවා. හෙටත් ඇහෙනවා ওই සද්දෙම. අන්න අර අමුතු සද්දය ආයෙ ඇහෙනවා. දැන් ඒ අලුත් ආශ්‍රවේ හදාගත්තා. තේරෙනවද? අර භූතයා ආයෙ කෑ ගහනවා. අර හොල්මන මම ආශ්‍රවය හදාගත්තා. තේරෙනවද? ආශ්‍රවය හැදෙන හැටි. ඒතර මේ මොහොතේ මුලා වුණා නම්, ලෝකෙට අහු වුණා නම් නිමිති සකස් කරනවා. ඒ නිමිත්ත තමයි ඊළඟට ආයෙ උදව් කරගන්නේ, අඳුරගන්නේ. තේරෙනවද? නිමිති සකස් කළා කියන්නේ එතනින් ඒක ඉවර කරලා නැහැ, අනාගතයට මතක් කරගන්න ඉතුරු කරලා. අව කියපු ඔක්කොම ඔතන තියෙනවා. සංසාරෙත් යනවා, භව කර්මෙත් තියෙනවා. තව මොකද්ද කිව්වේ? අපි. ඒ කියන්නේ මම. අනිත් අය නෙමෙයි ඈ.
සමහර සියුම් දැනීම අපිට ප්‍රකට වෙලා දැනෙනවා. ඒ වුණාට දැන් අපි සාමාන්‍යයෙන් ඉඳලා විලාසෙක ඉන්නකොට හරි අපිට අපේ ශරීරයේ සාමාන්‍ය කිලෝ 30 100 කිලෝමීටර පර සාමාන්‍ය පුද්ගලෙක් දරාගෙන ඉන්නවා. ඒ වගේම අපි අතෙන් මොන හරි කිලෝ එකක් වගේ බරක් අපිට කිලෝ එක දැනෙනවා. නම් අපේ අත කිලෝ තව කිලෝ එකක් දෙනවා බර වෙන
ප්‍රශ්නයක් නෑ. හා හොඳයි. මෙන් තමන්ගේ ශරීරයේ බර කොච්චර විතරද කිරලා හැම ඇති නේද? කිලෝ 40-50ක් විතර තියනවා නේද? දැන් ඕක උස්සගෙන ඉන්නවා කියලා දන්නේ. කිලෝ 10ක විතර බෑග් එකක් දීලා මේක අතෙන්ට ගෙනියන්න කිව්වා. අපෝක හරි බරයි. මේ කිලෝ 50ක් උස්සන් යනවා කිසි කරදරයක් නැතුව. අර බාහිර බාහිර අපිට අපේ ශරීරේ බරයි කියලා තේරෙන්නේ නැහැ. අලියටත් කොහමයි? අලියගේ ශරීරේ කොච්චර බරද කියලා ඌ දන්නේ නැහැ. උන්ට ඒක බරක් නෙවෙයි. අපිට තමයි පේන්නේ කොච්චර බර ශරීරයක්ද උස්සන් යන්නේ නැහැ. දැච්චර පොඩි කකුල් අතරදී. මම හරකෙක් දිහා එහෙම බලනකොට හිතන්න මෙච්චර බරක් මේ කකුල් හතරෙන් උස්සගෙන ඉන්නා නේද කියලා. නේද? එතකොට දැන් අපේ කකුල් දෙකෙන් මෙච්චර බර ශරීරයක් උස්සන් ඉන්නවා කියලා දන්නේ නේද? එතකොට මේ දැන් ඕවා අපිට අමතක වෙලා තියෙනවා. ඒ හැබැයි නුවණ පහළ වෙලා නෙමෙයි. හිතෙන් හදපු ශරීරේ එළියෙන් තියලා නෙවෙයි නේද? හිතෙන් හදපු ශරීරේ එළියෙන් තිබ්බා කියලා නුවණ පහළ වෙලා නෙමෙයි. අපේ මෝඩකමට දන්නේ නැතුව සිය නුවණ පිහිටලා නෙවෙයි. මං සිය නුවණ පිහිටලා දැන ගැනීම ඊට වඩා වෙනස්. තරන්න දැන් කකුල රිදෙනවා කියලා දැනගන්නකොට අපිට පුළුවන් සිය නුවණින් බලන්න. ඒ සිය නුවණ පිහිටන්න ඕන කොහොමද කියලා කියන්න බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරලා තියෙනවා. නේද? ඒකයි ආයතන විදිහට බලන්න. අන්න ඕකයි බුදුදහමක තියෙන වටිනකම. බුදු කෙනෙක් නොහිටියනම් අපිට ඔහොම බලන්න බෑ. දැන් ඕක දකින්න දකින්න ලොකු ශ්‍රද්ධාවක් එනවා බුදුරජාණන් වහන්සේ ගැන. බුදු කෙනෙකුට විතරයි මේ ධර්මතාවය පෙන්නලා දෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට බෑ. ඇයි බුදුරජාණන් වහන්සේ මේකට පෙර නොඇසූ විරු ධර්මතාවයක් කිව්වේ? පුබ්බේ අනනසුතේසු ධම්මේසු. පෙර නොඇසු විරු දහමක් මේ අවබෝධ කළේ නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කියන පළවෙනි දේශනාවේදීම කියනවා මේ අවබෝධ කළේ කලින් කවුරුවත් අහවලා තියෙන එකක් නෙවෙයි. මිනිස්සේ දෙවියෙක් ධක්මයේක් මාරේ කිසියම්ම කෙනෙක් නොඇසු විරු දහමක් මේ අවබෝධ වුනේ නේද? ତେବେ එහෙම දහමක් තියෙන කාලෙක මේ අපි ඉපදිලා ඉන්නේ. ତେବେ අන්න ඒක තේරුම් ගන්න. අවිද්‍යාව කිව්වත් සතර විපල්ලාස වල ඉන්නවා කිව්වත් මනසේ මුලාව කිව්වත් ඔය සේරම නිකන් එකම කරුණ එක එක පැත්තෙන් බලනවා. එකම කරුණ එක එක පැත්තෙන් බලනවා. ද මනසේ මුලාවක් හින්දා තමයි අපි එළිය රූප බාරගන්නේ. මනසේ සිහිය නුවණ පිහිටියා නම් හිතෙන් අදපු දෙය හිත දැනගත්තා කියන එක දන්නා. එළියේ පණවන්නේ නෑ ඌව. ඒත් එහෙම උනේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා නේද? අවිද්‍යාව නිසා. ඒක කොයි පැත්තෙන් ගත්තත් මේ එකම ධර්මතාවය එක එක පැත්තෙන් බලන්න පුළුවන්. ඈ ඉතින්ලා හොයන්න ඕන පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මොකද්ද පංචස්කන්ධය කියන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. රූපය මම කියලා කියන්න පුළුවන්ද? බැ. රූපය රහතන් වහන්සේ කියලා කියන්න පුළුවන්ද? එහෙනම් පුළුවන් නේ. බැරි වෙන්න ඕන නේද? ඇත්ත දකින්න කෙනාට. අපි දැනට හිතන් ඉන්නේ රූපය මම, ශරීරය මම, ඒ ශරීරය රහතන් වහන්සේගේ. රූපය පිරිසිඳ දකිනකොට මොකද වෙන්නේ? රූපය නිසා මම පනවනවා නම් ඒක මෝඩකමක් කියලා නුවණක් එනවා නේද? සක්කාය දිට්ඨිය නේද? සතර ආකාරකින් පනවන්න කියලා. රූපය මම, මම රූපවන්තයි, රූපය ඇතුලේ මං ඉන්නවා, මං තමයි මේ රූපයක් විදිහට පේන්නේ. ඔය ආවනම් සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සාතන්නාන්සේට සක්කාය දිට්ඨිය තියෙනවා නැහැ. ඒක අපිට තිබුණට කරන්න දෙයක් නැහැ. රූපය නිසා අපි රහතන් වහන්සේ පැනෙව්වා නම් සක්කාය දිට්ඨිය නේද? තේරෙනවද? රහතන් වහන්සේට එහෙනම් රූපස්කන්ධය තිබුණාද? රූපස්කන්ධය නිසාද රහතන් වහන්සේ පණවන්නේ? දැනට එහෙම තමයි. නුවණැනකොට එහෙම පැනවෙන්නේ නැහැ. හරි, එදාට ওই ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒකයි මේ ධර්ම අවබෝධය තුලයි ප්‍රශ්න නැති වෙන්නේ. එතකන් ওই ප්‍රශ්න තියෙනවා. ඒක අහන එක හොඳයි, සාධාරණයි. මතක නැත්තම් ඉතින් ආයි මතක් කරගන්නත් එපා. මතක තියාගන්න අපි ලෝකෙට ආйти විදිහට හදාගන්න දේවල් ලෝකෝත්තර දර්ශනයේදී යෙදෙන්නේ නැහැ. හරි. ඒ ක්‍රම දෙකකින් යන මඟ දෙකක්ද? මොකද්ද මෙයා අහන්නේ? දැන් එළියේ රූප තියෙනවා නේද? ඒ රූප ගැන බලලා බලලා නෑ, ওই රූප නෙමෙයි සතර මහා ධාතුව තියෙන්නේ. සතර මහා ධාතුව තියෙන හින්දා ඔය අනාත්මයි කියලා අනාත්ම සංඥාව වඩනවා. එතනින් එන අවබෝධෙමද මේ කියන පැත්තෙනුත් එන්නේ. මේ අනිත්‍ය පැත්තෙන් දැන් අපි පෙන්වන්නේ අනිත්‍ය පැත්තනේ. ඇයි අනිත්‍ය කියන්නේ? එළිය තියෙන ඒවා වෙනස් වෙනවා නේද? අලුවත් තනනවා. එළිය තියෙන ඒවා වෙනස් වෙනවා කියන එකට තමයි අනිත්‍ය කියන්නේ නේද? නැත්තම් මොකටද? බුදුහාමුදුරුවෝ වෙන්නන අනිත්‍ය සංඥාව මොකද්ද? ස්ථිරූපං ස්ථිරූපස්ස සමුදයෝ ස්ථිරූපස්ස අත්තංගම්. එළියේ ඉන්න කොහා වෙනස් වෙනවා කියලා බලන්නද ඔය කිව්වේ? අමතක වෙනවා ටිකක් කියලා එනකොට ආයෙ මතක් කරලා ගන්න ඕනේ. එළියේ ඉන්න කොහා වෙනස් වෙනවා කියන එකට නෙමෙයි බුදුහාමුදුරුවා අනිත්‍ය සංඥාව කිව්වේ. බුදුහාමුදුරුවා අනිත්‍ය සංඥාව කිව්වේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය. රූපේ හැටගත්තේ කොහොමද? මේ ආයතන මුලාව නිසා. මේ ආයතන මුලාව නැත්තම් ඔක හටගනීද? නෑ, උපදින්නේ නෑ. අන්න ඕකට කියන අනිත්‍ය සංඥාව. දැන් ඕක දැකපු කෙනාට නිට්ටිය කරන්න කොහෙක් එළියේ පිහිටයිද? මොහතකටවත්. පිහිටියොත් මොඩකමට. නේද? දැන් වතුරේ බල්ලෙක් පිහිටියොත් මොඩකම තියෙනකන් ඉන්නවා. මොඩකම නැත්තම් මොහතකටවත් පිහිටයිද? නෑ. අන්න නිට්ටිය කරන්න බැරිකම අනිත්‍ය. ක්ෂණයකටවත් නිට්ටිය කරන්න බෑ. නිට්ටිය සංඥාවෙන් ගන්න බෑ. ඔකට කියන අනිත්‍ය කියලා. නিত্য නොවන බව අනිත්‍ය. ක්ෂණයකට හරි පැනෙව්වොත් නিত্য සංඥාවෙන් තමයි ඔය aran තියෙන්නේ. හරි. ඒතර ලෝකේ කිසිම දෙයක් නিত্য සංඥාවෙන් ගන්න බෑ. අනිත්‍යයි. ඒක ඇත්ත අනිත්‍ය. ඇයි අනිත්‍ය කියන්නේ? මොහතකටවත් පණවන්න බෑ. මොඩකම තියෙනකම් පණවයි. ප්‍රඥාව આવොත් පණවෙන්නේ නැහැ. උපදින්නේ දන්නේ. දැන් ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඈ ඔව්, දැන් කොහා හැදුනේ? ආහාරය නිසා. ඔය තියෙන ගෙඩි කනවා නේද? පළතුරු. ඒකත් සමුදයක් තමයි. කොහෙක් ඉන්නව? ඌ කෑම කාලා ඌ හැදිලා. ආ, දැන් ඒ සමුදේ හැවේ බාහිරෙන්ද Taman තුලින්ද? බාහිරෙන්. ඒතර බාහිරෙන් ලෝකේ හොයලා ඇත්ත දකින්න පුළුවන්ද? බැ. බුද්ධ දේශනාව නෙමෙයි, ඒ අන්‍ය ශාසනවල හොයන හැටි නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තමා තුලින් දකින. එතෙන්දි තමයි විදර්ශනාව පටන් ගන්න. එතෙන්ට එනකන් පටන් කරන්නේ පූර්ව ප්‍රතිපදාව. බාහිරෙන් හොයන තාක්කල් කරන්නේ පූර්ව ප්‍රතිපදාව මිසක් ආර්ය මාර්ගේ නෙවෙයි. ආර්ය ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ. පූර්ව ප්‍රතිපදාව අවශ්‍යයි ආර්ය ප්‍රතිපදාවට එන්න. හැබැයි පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව වෙන්නේ නැහැ. බාහිර තියෙන දෙයක් කොච්චර අනාත්ම කිව්වත් ආර්ය ප්‍රතිපදාව වෙන්නේ නැහැ. මොකද තියෙන දෙයට අහු වෙලා. ඒ තියෙන දේ අනාත්ම වෙන්න පුළුවන්. අනාත්ම බව දැනගත්තු ආත්මමම ඉන්න. අනාත්ම බව දැනගත්තු මම කියන ආත්මේ ඉන්නවා. එළියේ තියෙන දේ නා අනාත්මයි නේ. කවුද දැනගත්තේ? මම. තේරුණාද? ඒ අනාත්ම එහෙම අනාත්ම සංඥාව කැඩෙන්නේ ඒ අනාත්මය අවබෝධ වෙන්නේ නැහැ එහෙම බැලුවට.
එතනින් එහාට යන තව ගොඩාක් විග්‍රහ කරගන්න
වෙනවා. එතකොට එළියේ සතර මහා ධාතු ගහරි තියෙනා නම් ඕක තියෙන බව දැනගත්තු මම ඉන්නවා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. එළියේ තියෙන දේ නම් මම නෙවෙයි කියලා කියයි. එළියේ තියෙන දේ මම නෙවෙයි නේද? දැන් මම නැති වෙනවද? නෑ. ඔන්නඔක තේරුම් ගන්න.
ඒක කලවම් කරගන්නත් හොඳ නැද්ද? කෙනෙකුට වඩා ප්‍රකට වෙන විදියක් ප්‍රතිකාරයක් අපිට වැටෙනවා
නම්. ඔව්. එතකොට මේ දහම දකින කෙනා දන්නා දැන් බුද්ධ දේශනාව තියෙන්නේ යමක් අනාත්ම නම් ඕක දුකයි, ඕක දුක නම් ඕක අනිත්‍යයි කියලාද? යමක් අනිත්‍ය නම් ඕක සැපද දුකද අහනවා නේද? යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? මොන නිර්දේශනා තියෙනවා? අනත්ත ලක්ෂණ සූත්‍රේ ඉඳන් බලන්න. සූත්‍ර ගොඩාක් තියෙනවා. යමක් නිට්ටයද අනිත්‍යද කියලා නේද ඉස්සෙල්ලා අහන්නේ? ආ නන්දකෝවාද සූත්‍රෙත් ඔය විදිහමයි නේද? ආ යමක් කියවහන් ලෝකෙට අයිති ඕන එකක් ගන්න පුළුවන්. ඇහැ ලෝකෙට අයිතිද නැද්ද? අයිති. එහෙනම් ඇහැ ගන්න. ආ ඇහැ නිට්ටයද අනිත්‍යද? එතනින් නේද පටන් ගන්න. ඇහැ අනාත්මයි කියලා නෙමෙයි පටන් ගන්න. අනිත්‍ය ධර්මතාවේ අවබෝධ වීම තුලයි අනාත්මය අවබෝධ වෙන්නේ. එතනද ලෝකෙන් එතර වෙන්න පටන් ගන්නේ අනිත්‍ය දර්ශනය තුල. يعني පටිච්ච සමුප්පන්න බව දැකීම තුල. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ ඇතිකල්හි මේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. තත් අපිට නුවණක් එන්න ඕන. අවිද්‍යාව තියනකන් ඕක තියෙනවා. අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ. උපදින ගතිය. උපදින ගතියට තමයි නිරෝධි කියන්නේ. අපි හිතන් ඉන්නේ නැති වෙලා යන එක නිරෝධි කියලානේ. ඒක ලෝකෙටයි තියෙන නිරෝධි. අන්‍ය සාසනවල නිරෝධි. ආ කොහා නැති වෙලා යනවා. කොහා විනාශ වෙලා යනවා. ඒක අන්‍ය සාසනවලට පොදු එක. මේ ශාසනයේ තියෙන්නේ ආයතන මුලාවෙන් කොහෙක් පැනෙවුවා ආයතන මුලාව නැත්තම් පැනෙන්නේ කියන ධර්මතාවය. ඒක ගැඹුරුයි. ඒක පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ශාසනයේ විතරයි මාර්ගඵල තියෙන්නේ. සෝවන් වෙන්න පුළුවන් මේ ශාසනයේ විතරයි. අන්‍ය ශාසනවල සෝවන් වෙන්න බෑ. ඇලීම් ගැටීම් නම් දුරු කරයි. මෝහය තියෙනවා. අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව දුරු වෙන වැඩපිළිවෙලේ තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එක තියෙන්නේ මේ වැඩපිළිවෙලේ. අනිත් ඒවායි නිරෝධය නැහැ. අනිත් ඒවායි ශූන්‍ය නම් තියෙයි. නිරෝධය නැහැ. මූත දින ගතිය නැහැ. නිරෝධය. නිරෝධය කියන්නේ උපදින්නේ. ඇතිලා නැති වෙනව නෙමෙයි, ඒක වෙන කතාවක්. හා මේක පෙන්නන්නේ ඇති වුණා නම් ඇති උනේ මෝඩකමට. ඒක ලෝකෙට ඇත්ත. සමුදය තුල නිරෝධ වෙනවා කියන්නේ ලෝකෙට අයිති දෙයක්. බුද්ධ ශාසනයේ පෙන්නන්නේ සමුදය තියෙනකොට ඵලය තියෙනවා. සමුදය නැත්තම් ඵලය උපදින්නේ. කන්නාඩියේ මූණ බලනකොට ප්‍රතිබිම්බයක් තියෙනවද නැද්ද? නැහැ කිව්වොත් හරිද? නැහැ කිව්වොත් බොරුවක්. කන්නාඩි ඉස්සරහට ගිහින් ප්‍රතිබිම්බයක් නැහැ නැහැ කිව්වොත් එහෙම බොරුවක්. කන්නාඩියක් තියනවා නම් එළියේ තමන් ඉන්නවා නම් එළියත් වැටිලා නම් ප්‍රතිබිම්බේ තියෙනවා. අයිමස්මෙන් සති ඉදන් හෝති. තියෙන දේ නෑ 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 කිව්වට උච්ඡේදවාදයකට යනවා මිසක් ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බේ වෙනස් වෙනවා කියලාත් බලා ඉන්න පුළුවන්. තියෙන දේ අනිත්‍ය අනිත්‍යයි කියලා බලා ඉන්න පුළුවන්. බලා ඉන්න බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඕකෙන් සෝවන් වෙන්න පුළුවන්ද? ඇත්ත අවබෝධ වෙයිද? පවතින ඇත්ත අවබෝධ වෙන්නේ නෑ. පවතින ඇත්ත අවබෝධ වෙන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක සමුදේ හොයාගන්න. හොග හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. හේතු ටික හොයාගන්න. ඔතනට නුවණක් එනවා. හේතුව තියෙනකම් ඵලය තියෙනවා. නේද? හේතුව නැත්තම් ඵලය නැද්ද? හටගන්නේ නැද්ද? හටගන්නේ. තිබුණ ඵලය නැති වෙනව හැම නෙවෙයි ඈ. ඵලයක් තිබුණේ හේතු තියෙන හින්දානේ. ඒ තිබුණ ඵලයක් නැති වෙන කතාව නෙමෙයි. හේතු නැත්තම් ඵලය උපදින්නේ නැහැ. දැන් තෙළු ඉතිරෙයි ඔක්සිජන් වෙයි තියෙනකොට දැල්ල තියනවද නැද්ද? තියෙනවා. හරි. තෙල් ඉවර වුණහන් දැල්ල නිවෙනවා. අපි ලෝකෙට අයිති පුරුද්ද අර තිබුණ දැල්ල නිවිලා ගියා. ඇත්ත දකින්නගෙනා කියන්නේ දැල්ල හටගන්න හේතු නැති නිසා දැල්ල උපදින්නේ නැහැ. දැන් උපදින්න නැති එකට අර පරණ දැල්ලක් සම්බන්ධ නැහැ. දැල්ලක් ඇති වෙලා නිවුණා කියනකොට ඇති වුණ මොහොතේ හේතු යෙදිලාද නැද්ද? හේතු යෙදුන හින්දා ඇති වෙලා. දැන් ඒක නැති වුණ කතාවක් නෙවෙයි. දැන් දැල්ලක් උපදින්න හේතු නැහැ. හේතු නැති නිසා උපදින්නේ නැහැ කියන එක නේද ඇත්ත? දැන් මෙතන දැල්ලක් තියනවද? ඇයි නැත්තේ? හේතු නැහැ. දැල්ල උපදින්න හේතු නැහැ. අය දැල්ල නිවිලා ගියා කිව්වොත් ඒ බොරු කතාවන්නේ නේ. මේ මොහොතේ දැල්ල උපදින්න හේතු නැහැ. එහෙනම් දැල්ලක් නැහැ. අපි හේතු ටික සකස් කළොත් දැල්ල තියෙනවා. තේරෙනවද? මේ ධර්මතාවය. කන්නවේ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කවෙන්නේ. නැත්නම් ඉතින් අපි තියෙන දේ නැති කර කර ඉන්නවා. ශාස්ත්‍රයේ ඉඳලා උච්ඡේදයට පනිනවා. ඒක ඇත කියන එකක් නෙවෙයි, නැත කියන එකක් නෙවෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. හරි. මම ඉන්නවා කිව්වොත් හරිද වැරදිද? වැරදි. මම ඉන්නවා කිව්වොත් වැරදි නේද? හයි. ඔව් දැන් මම ඉන්නවා කිව්වොත් ඒක ඇත්ත ඇති හැටිද? නෑ. මම ඉන්නවා කියන එක වැරදි නේද? ඇත්ත ඇති හැටි නෙවෙයි. ඉතින් අපි භාවනා කරලා කරලා මොකද කරන්නේ? මම නැති කරනවා. ඊට පස්සේ කියනවා මම නෑ. මම නෑ දැන් සෝවන් වුණා කියනවා. දැන් හරිද? නෑ මොන සෝවන් වීමක්ද? මම නැති කරපු මම ඉන්නවා. මම නැහැයි කියලා දැනගන්න මම ඉන්නවද නැද්ද? ඉන්නවා. අයි ඒක උච්ඡේදවාදී. ඇත කියන එක සාස්වතවාදී, නැත කියන එක උච්ඡේදවාදී. බුදුරජාණන් වහන්සේ ওই දෙකම ප්‍රතික්ෂේප කළා. කච්චාන හාමුදුරන්ට කියනවා කච්චායන මේ ලෝකේ හටගන්න හැටි. ලෝක සමුදයංකෝ කච්චාන, ලෝකේ හටගන්න හැටි සම්‍යක් ප්‍රඥාවෙන් දකින කෙනා. නිකම් ප්‍රඥාවෙන් නෙමෙයි, සම්‍යක් ප්‍රඥාවෙන් දකින හැටි දකින කෙනා ලෝකේ හටගන්න හැටි. සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම එයා ලෝකයක් නැහැයි කියන්නේ නැහැ. හරි, හටගන්න හැටි පේනවා. දැන් දැල්ලක් හටගන්න හැටි පේන කෙනා දැල්ලක් නැහැයි කියන්නේ නැහැ. ලෝකේ හටගන්න හැටි පේන කෙනා නැහැයි කියන්නේ නැහැ. අපි දකිනවා බල්ලෙක් වතුරට එබිලා බුරනවා. දැන් ඒ මනසට අපි බල්ලෙක් නැහැයි කියන්නේ නැහැ. මොකද එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා දැඩිව විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි අපි දැන් දකිනවා ඒ බල්ලා හටගන්නේ නැහැටි. අනේ ලෝකේ හටගන්නේ නැහැටි සම්මයක් ප්‍රඥාවෙන් දකිනවා. ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතු. යථා භූත ස්වභාවය සම්‍යප්පඥායෙන් දැක්කොත් ලෝකේ හටගන්නේ නැහැටි. ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතු. යා ලෝකේ නැත්ති තා මේ ලෝකේ නැත කියලා අදහසක් තිබුණා නම් සාන හෝති. ඒක නැති වෙනවා. දැන් නැහැ කියන්නේ යන්නේ. ඒ බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්නවා කියලා අපි කියන්නේ. අද හේතු ඇතු ඈ බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්න උගේ මෝඩකමට බල්ලෙක් හදාගෙන ඉන්න එහෙමනේ කතා කරන්න වෙන්නේ. එන්න ඒ වුණාට අපි දන්නා ඕක නිරෝධ වෙන හැටි. මූට නුවණ පහළ වුණොත් එහෙම එදාට බල්ලෙක් උපදීද නැහැ. අනල් ඒ නිරෝධයේ නූපදින හැටිත් දන්න. නිරෝධය දන්නවා කියන්නේ ඉන්න බල්ලා නැති වෙන හැටි නෙවෙයි. නූපදින හැටි. ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං ඇත්ත ඇති හැටි ආ යථා භූතං. සම්‍යප්පඤ්ඤාය පස්සතෝ සම්‍යප්ප්‍රඥාවෙන් දකිනවා. ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ. යා ලෝකේ අත්ථිතා සාන හෝති. මේ ලෝකෙ ඇතයි කියලා අදහසක් තිබුණා නම් ඒක නැති වෙනවා. තේරුණා නේද? ඒකට ඇත්ත නැත කතා දෙකම යෙදෙන්නේ නැහැ ඇත්ත දකින්න කෙනාට. මට කියන්න පුළුවන් අර හේතු යෙදෙනකොට ඵලය තියෙනවා. මෝඩගම තියෙනකන් ඵලය තියෙනවා. තෙලුයි තිරයි උෂ්ණත්වයේ තියෙනකන් දැල්ල තියෙනවා. නේද? එහෙම නැත්නම් තෙලුයි තිරයි දැල්ලයි තියෙනකන් ආලෝකේ තියෙනවා. නැහැ කියන්නේ නැහැ. හැබැයි මේ හේතු නිසා ඵලය කියන ධර්මතාවය උපදින හැටි දකින්න. හරි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒක. එතකොට මේ හේතු යෙදුන් නැත්තම් තියෙන දැල්ල නැති වුණාද දැල්ල උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ. මොකද දැල්ල තිබුණේ හේතු යෙදෙන නිසාමයි. නේද? හේතු යෙදුන් නැත්නම් දැල්ලක් තියෙන්න බෑ. දැන් දැල්ල නැහැයි කියන්නේ අර හේතුයි දැල්ලටයි සම්බන්ධයක් නෙවෙයි. මේ මොහොතේ හේතු නැත්නම් ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ කියන එක තමයි නිරෝධය. උපදින්න කරුණ නැත්නම් උපදින්නේ නැහැ. වතුර බල්ලෙක් උපදින්න කරුණු නැති වුණොත් එහෙම උපදින්නේ නැහැ. ඉන්න බල්ල නැති වුණා නෙවෙයි. රූපෝහේ හරි ගියා නෙවෙයි. නේද? අතුරු බල්ලෙක් හදන්න හේතු ටික නැති වුණත් හැදෙන්නේ නැහැ. අන්න ඔය නූපදින ධර්මතාවය අවබෝධ කරන්න මාර්ගයක් තමයි මේ Nirodha ඥානය. ඇති කරගත්ත කෙනාට තියෙන. හරි? ඔව් දැන් ඔය විදිහට අනිමිත්තට එන්න පුළුවන්. දැන් අපිට නිමිති තියෙනවා. දැන් අපේ මානසික මට්ටමට ලෝකේ එක එක දේවල් තියෙනවානේ. තියෙනවා කියන්නේ නිමිති හදනවා. දැන් අපි ආයතන ගැන දිගටම සිහිය නොවන පිහිටියොත් එහෙම. කොහා කියන නිමිත්තක් තියෙනවා නේද? ආයතන මුලාව තියෙනකම්. හරි? අපි මෙතන සෝතායතනේ මනායතනේ ක්‍රියාවේ එළඹ සිටි සිහියක් පිහිටියෝ. ඔහෙක් උපදී නැහැ. ඒ උපදින් උපද්දවන මානසිකත්වේ දුරු වෙනවා. එහෙම වුණත් දැන් නිමිති සකස් වෙයිද? නැහැ නේද? දැන් සබ්ද ඇහි රූප හදන්නේ නැහැ නේද එතකොට? බාහිරේ රූප හදන්නේ නැති ගතියක් එයි නේද? සබ්දය ඇහෙනවා සබ්ද ගැන කල්පනා කරන්නත් පුළුවන්. හැබැයි බාහිරේ පනවන ගතිය නැහැ. ඔව් ඉස්සෙල්ලා ගන්නකො දැන් බාහිරේ එකක්වත් තිබ්බේ නැත්තම්. ආ මනසේ හැදුනට කමන්නේ නැහැ දැනට. අපි මනසට සිහිය නුවණ පිහිටර හිතෙන් හදපු දේ නම් හිත දැනගත්ත අපිට ඕන දේ හිත හිතා ඉන්න පුළුවන් ඒකක්වත් බාහිරෙන් පණවන්නේ නෑ ඇයි නුවණ තියනවා හිතෙන් හදන ඒවා හිත ඇතුලේ කාටවත් පේන්නේ නෑ නේද මොනවා හිතුවා ළඟ ඉන්න කෙනාට හොඳට බැන බැන ඉන්න පුළුවන් එයාට පේන්නේ මනසෙ තියෙනවා දෙයක් නෙමෙයි දෙයක් නම් අල්ලන්න පුළුවන් මොන ඉතින් අදපු දෙය හිත දැනගත්තා කීන දකින්න හොඳ හීනයක් දකින්න අර නිදාගෙන ඈ අපි අවදීනකොට දන්නව ඔය හීනයන්නේ බල බල හිතේ දැන් ප්‍රශ්නයක් තියෙනවද ඉතුරු වෙන දෙයක් නැහැ නේද තේරුණා ඉතුරු වෙන දෙයක් නැහැ නිමිති ඉතුරු කරගන්නේ හීන ඉතින් තව කෙනෙකුට කියන්න ඕන නම් ඉතුරු කරගනි ඒක වෙනම කතාවක් දැන් එළියෙන් හොයන්න යන්නේ නැහැ නේ ඕක ඈ ඔව් දැන් මෙතෙන්දි පේනවා ඔන්න ටික ටික බාහිරේ හදපු නිමිති දැන් හදන්නේ නැහැ කියලා නේද අයියා හොඳට ආයතන වලට සිහිය නොවන පිහිටනකොට අපි මේ තාක්කල් මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දේ හිත දැනගෙන දැන් ඔහම නුවණක් එනකොට සිහියක් පිහිටනකොට ඇසුරු කරන්න රූප තියෙයිද නැහැ නැචකින්චි ලෝකේ උපාදීය තියෙනවා නේද රූප ලෝකය රූප ලෝකෙන් මිදෙන්න පුළුවන් ඒ කියන්නේ ආයතන වලින් අත්දකින්න තියෙන රූප පිහිටන්න නැති වෙනවා තේරුණාද අයින් කනින් ආසෙන් දිවෙන් ශරීරයෙන් අත්දකින්න පුළුවන් ඒවා එළියේ තියෙනවා කියන ගතිය ටික ටික දුර වෙනවා. හිතෙන් දැන් හිතෙන් හදපු දේ හිත දැනගෙන මෝඩ කමට නම් රැස් කරපු ඒවා තියෙනවා. අර වතුරේ හදපු බල්ලෝ ටික නම් තියෙනවා. ඇතුලේ තියෙනවා එළියේ නෑනේ. ඇතුලේ තියෙන ඒවා ඇහෙන් දකින්න පුළුවන්ද කනෙන් අහන්න පුළුවන්ද නාසෙන් පුළුවන්ද දිවෙන් අල්ලන්න පුළුවන්ද කයෙන් අල්ලන්න පුළුවන්ද ඔව් එතකොට ලෝකයෙන් එතර වෙනවා කාම ලෝකයෙන් කාම ලෝකය හදන කෙලෙස් ටික ඔන්න දැන් තුනී වෙනවා හරි ඉතුරු වුණා නම් ඉතුරු වෙන්නේ රූප ලෝකේයි අරූප ලෝකේයි කියන මට්ටමේ කෙලෙස් ටික අපි ඉස්සෙල්ලා කාම ලෝකේ කෙලස් ටික කඩා ගන්න ඕන. හරි. ඒකට එතන ආයතන වලින් ලෝකේ පනෝන හැටි හොඳට බලන්න ඕන. ආයතන මුලාවකින්මයි මේ ලෝකේ හදන්නේ. ඒක තමයි බුදු කෙනෙක් දේශනා කරලා තියෙන්නේ. ඔක ඇත්ත දකින්න හැටි. මේ ආයතන මුලාවක ඉන්නේ ආයතන ගිනි අරන් ඉන්නේ. ওই ගින්න නිවන්න. කියන එක. ආයතන පිරිසිඳ දකින්න ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරි. එතකොට නම් ක්‍රමක්‍රමයෙන් යන්න තියෙන එකක් මේකේ තියෙනවා. එකපාරටම අනිමිත්ත මොකද්ද ඇහුවට ඇත්තක් නෙමෙයි. දැන් අපේ කෙලෙස් මට්ටමට හදන ඔන්න කාම ලෝකයට අදාළ නිමිති ටික හැදෙන්නේ. කාම ලෝකෙ මට්ටමට අනිමිත්ත වෙන්න පුළුවන්. දැන් තේ එහෙම තියාගන්නකො. හා අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන ඒවා මහා ගැඹුරු තැන්. නිවන් දොරටු කෙලවරවල් ඒවා. ඒක දැන් අපි හිතාගන්න හැදුවට දලා දහසක් විතරයි ගන්න පුළුවන්. ඒතර විදර්ශනාව කිරීම තුළින් අත්දකින්න පුළුවන්. සමතේ නෙවෙයි ආ ඒකත් මතක තියාගන්න. ස්පියාගෙන හිත එකම් කරලා දකින ඒක ශූන්‍යතාවේ ඒක අරූපාවචර. අවබෝධයෙන් එන එකක් නෙවෙයි. අවබෝධයෙන් එන එක ස්පියාගෙනක් තියෙනවා ඇස් අරගෙනක් තියෙනවා. ආ ස්වාගෙන ගිහින් කන්නාඩි ඉස්සරහා ඉඳන් බලන්න පේනවද කියලා? ඒ කියව මතද දකින්නේ නැද්ද? ඒක තමයි. දැන් ඇහැ පිරිසිඳ දැක්කොත් ඔන්න නුවණ එනවා. කණ්ණාඩියෙන් හැදුවත් එළියේ තිබුණත් මොකක් දිහා බැලුවත් මේ ඇහැ නැත්තම් ඕක දකින්න පුළුවන්ද? බෑ. අපේ ඇහැ තිබුණ නැත්තම් දකින්න පුළුවන්ද? බෑ. අපි පටන් ගන්නකොට ඉතින් ඇහැ අජ්ජත්තයි. ඇහැ මගේ. අනුන්ගේ ඇහෙන් බලන්නත් බෑනේ නේද? ඇහැ අජ්ජත්තයි. ඇහැට පේන ඒවා ඔක්කොම බහිද්දයි. ඇහෙන් එළියේ තියෙන ඒවා නේ ඇහැ දකින්නේ. කණ්ණාඩියෙන් තියෙන දේත් බහිරයි. අපි දන්නේ නැත්තම් කණ්ණාඩියෙන් පේනවා කියලා. දැන් මොකද වෙන්නේ? එළියේ තියෙනවා කියලා බාර ගන්න අර වතුරට එබෙන බල්ලගේ මානසිකත්වය නේද? දැන් ඕක තමයි, ඕකේ තමයි අපි ඉන්නේ. ඇත්තටම දකින්නේ ප්‍රතිබිම්බ. අපි දන්නේ නැහැ මේ දකින්නේ ප්‍රතිබිම්බ කියලා. අපි හිතන්නේ එළියේ තියෙන ඒවම දකිනවා කියලා. ඇහැට කවදාවත් බෑ එළියේ තියෙන දේක් පෙන්වන්න. ඇහැට පුළුවන් වර්ණ සටහනක් උපද්දලා දෙන්න විතරයි. අර චිත්‍රපටියේ ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරනවා වගේ දෙයක් විතරයි ඇහැට කරන්න පුළුවන්. ඇහි කාචයක් තියෙනවනේ නේද? ඔය කාචෙන් අර ප්‍රොජෙක්ෂන් එක අරන් දෙනවා. ඒ කියන්නේ තිරය මත චිත්‍ර ටිකක් පතිත කරනවා. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. තිරය මත ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙන එක විතරයි ඇහැට පුළුවන්. එතකොට අපි ජීවිත කාලෙම දැකලා තියෙන්නේ, දැක්කා කියලා දැකලා තියෙන්නේ ওই ප්‍රතිබිම්බ ටික නේද? කණ්ණාඩිය දිහා තමයි බලන් ඉඳලා තියෙන්නේ ජීවිත කාලෙම. අර එහෙම හිතන්නෙත් අපේ මෝඩකමට. කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බ දිහා බලනවා කියලා හිතන්නෙත් අපේ මෝඩකමට. ඒක දිහා බලලා තියෙන්නේ ඇහෙන්නේ. එතකොට කණ්ණාඩියේ හදන ප්‍රතිබිම්බෙත් ප්‍රතිබිම්බයක් ඇහැ හදලා දීලා තියෙනවා. ඇහැ ඇතුළේ චිත්‍රපටිය ඇහැ හදලා දෙනවා නේද? හිත දකින්නේ ඇහැ හදලා දෙන චිත්‍රපටිය මිස එළියේ තියෙන ඒවා නෙවෙයි. ඔව්, ටීවී එක බලනවා වගේ. දැන් ඇහැ තමයි ටීවී එක. ඇහැ ටීවී එක. ඒ ටීවී එක උපද්දලා දෙන ඒවා දිහා බලනවා මිස නේද? එළියේ තියෙන ඒවා නෙමෙයි ඔය දකින්නේ. දැන් අපේ මෝඩකමට තමයි එළියේ තියෙන ඒවා දකින්නවා කියලා මේ මෙච්චර කල් බාර අරන් තියෙන. ඒකට තමයි රූප උපාදාන කරනවා කියන්නේ. ලෝකයක් හදලා ඒක උපාදාන කරලා. ඇත්තටම බලලා තියෙන්නේ මේ චිත්‍රපටිය බලබලා ඉන්නා ඉතින්. ෆ්‍රී නිකන් ෆ්‍රී ටිකට් එකක් හම්බ වෙලා තියෙනවා චිත්‍රපටිය බලන්න. ඇහැක් ලැබුණ දවසේ ඉඳන් ඇහෙන් උපද්දන චිත්‍රපටිය බලන්න පුළුවන්. හරිද? ඇහැ පැත්තකින් තිබ්බොත් එහෙම පේයිද? පේන්නේ නැහැ. එහෙනම් ඇහැ පිළිසරණ මත තමයි අපි දකින්නේ. ඒතකොට ඇහැ චිත්‍රපටිය හදලා දුන්නොත් විතරයි දකින්න පුළුවන්. නේද? ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බ ටික හැදුවොත් විතරයි නේද අපිට දකින්න පුළුවන්. එහෙනම් දකින්නේ ප්‍රතිබිම්බද එළියේ තියෙන ඒවාද? ප්‍රතිබිම්බ. චිත්‍රපටිය තමයි මෙච්චර කල් බලබලා ඉන්නේ. අපේ මෝඩකමට අපි දන්නේ නැහැ චිත්‍රපටියක් බලනවා කියලා. බුදුහාමුදුරුව පෙන්නන ඔය ලෝකේ කියලා පනවගෙන තියෙන චිත්‍ර ගොඩක් විතරයි. තිත්තානි චිත්‍රානි තපේව ලෝකේ. ලෝකේ ඇත්ත තිත්තානි පවතින්නේ මොනවාද? චිත්‍ර. තිත්තානි චිත්‍රානි තපේව ලෝකේ. ලෝකේ ඇත්ත චිත්‍ර ගොඩක්. ඇයි අපි මෙච්චර කල් ඇහෙන් දැකලා තියෙන්නේ චිත්‍ර ගොඩක්? ඇහැ උපන්දලා දෙන සටහන් ටික තමයි මෙච්චර කල් දැක්කා කියලා ජීවිත කාලෙම බලලා තියෙන්නේ. ඒකට කර්ම හදනවා කියන්නේ මොකද්ද? කල්පනා කරනවා. කල්පනා කිරීමයි කර්ම හැදීමයි දෙකම එක. ඒ කල්පනා කරනවා කියන්නේ ඕවා එළියේ තියෙනවා කියලා හිතනවනේ නේද? එළියේ තියනවා කියලා සංස්කරණය කරනවා. දැන් චිත්‍රපටියක් බලලා අපිට රූප හදන්න පුළුවන් නේද? බලන්නේ චිත්‍රපටිය. දැන් ඇත්තට තියෙන රූප කියලා සංස්කරණයක් කරනවා. නේද? ඔය සංස්කරණේ දැන් අපි රූප සංස්කරණය කරනවා. දකින්නේ චිත්‍රපටිය. ඒ රූපයක් පිනිස සංස්කරණයක් කරනවා. රූපං රූපත්තාය සංකතං. රූපේ රූපය පිනිස සකස් කරන සංකතය. සකස් කරන. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति අභිසංස්කරණය මේ හිතෙන් නැවත සකස් කරනවා. චිත්‍රපටිය බලාගෙන හිතෙන් සංස්කරණය කරනවා. වතුරට ඉබිලා බල්ලෙක්ව සංස්කරණ අභිසංස්කරණයක් දැන් තියෙනවා නේද? නැවත සංස්කරණය කරනවා හිතෙන්. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति අභිසංස්කරණයක් කරනවා. ඕකට කියනවා සංකාරෝ කියලා. සංස්කාරයක් කියලා. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරෝ. ඒක එතකොට අවිජ්ජාපච්චය සංකාර. අපි දන්නේ අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා. ඇයි අපි ඒක ඇත්ත කියලාමනේ පිළිගරන් තියන්නේ? එළියේ තියෙන රූප ඇත්තමයි, මේ ඇහෙන් දකින ඒවා එළියේ තියෙනවමයි කියලානේ පිළිගරන් තියන්නේ. බල්ලත් වතුරට ඉබිලා ඔය කතාවම කියනවා. අර බල්ලා ඉන්නවමයි. අපිත් කියනවා ඇහෙන් දකින දකින ඒවා එළියේ තියෙනවමයි. අපි දන්නේ මේක අභිසංස්කරණයක් කියලා. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ දකිනවා කියලා. විශ්වාස කිරීම එකක්. ඇත්ත ඇති හැටි තව එකක්. යථාභූත ඥානය වෙනම එකක්. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ යථාභූත ඥානය දකින හැටි. ඔව්, බාහිර ලෝකයක් කවදාවත් මේ ඇහෙන් පේන්නේ නැහැ. ඇයි? මේ ඇහැට පුළුවන් ඡායාවක් වර්ණ සටහනක් ප්‍රතිබිම්බයක් උපද්දලා දෙන්න විතරයි. එහෙනම් අපි ජීවිත කාලෙම දැකලා තියෙන්නේ ওই ප්‍රතිබිම්බ ටික. ප්‍රතිබිම්බ ටිකක් දිහා බලබලා සකස් කරනවා රූප. ඒවා අභිසංස්කරණ. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරෝ. ඔය තියෙන මොන සූත්‍රයද? කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරෝ. රූපය විතරක් නෙමෙයි, වේදනාවටත් ඔය කතන්දරේමයි. වේදනාවක් වේදනාව පිණිස අභිසංස්කරණයක් කරනවා. ඒකත් සංකතය. අභිසංස්කරණය කරපු සංකතය. වේදනාව වේදනාව පිණිස අභිසංස්කරණයක් කරලා. ඒකත් සංකාරයක්. වේදනාව කියන්නේත් සංකාරයක්. රූපය කියන්නේත් සංකාරයක්. වේදනාව කියන්නේත් සංකාරයක්. සංඥාව කියන්නේත් සංකාරයක්. සංකාරය කියන්නේත් සංකාරයක්. සංකාරය කියන්නේත් සංකාරයක්. විඥානය කියන්නේත් සංකාරයක්. අභිසංස්කරණය කරපු එකට තමයි සංකාරය කියන්නේ. සකස් කළා. හරි. රූපය රූපය පිණිස අභිසංස්කරණය කළා. වේදනාව වේදනාව පිණිස අභිසංස්කරණයක් කළා. සංඥාව සංඥාව පිණිස අභිසංස්කරණයක් කළා. සංකාරය සංකාරය පිණිස අභිසංස්කරණයක් කළා. විඥානය විඥානය පිණිස අභිසංස්කරණයක් කළා. ඔය සේරම තමයි අවිජ්ජාපච්චය සංකාර. ඇත්ත ඇතිහෙටි නොදන්න කමට නෙවෙයි සංස්කරණය කළේ. මේ චිත්‍ර මාත්‍රයක් කියලා දැක්කනම්, එළඹ සිටි සිහියක් තිබුණා නම් ඔය සංස්කරණය කරයිද? නෑ. දැනට විඥාණයෙන් කියන්නේ. ඉතින් විඥානේ මායාකාරයනේ. විඥානේ තියෙන මායාකාරය තමයි ඔය ටික සකස් කර කර පෙන්නන. සම්බන්ධයක් දකින්න පුළුවන්. හැබැයි ඔතනින් සම්බන්ධය දැකලා දහම දකින්න අමාරුයි. මොකද අපි හොයන්නේ දැන් ගිරිමානන්ද හාමුදුරුව ලෙඩ සනීප කරගත්තු හැටි. ගිරිමානන්ද හාමුදුරුව නිවන් දැකපු හැටි නම් අහන්නේ. මොකද අපි ආස ලෙඩ සනීප කරගන්න, ලෙඩ නොවී ඉන්න. හැබැයි ලෙඩ නොවී ඉන්න අපි හොයන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. දැන් ලෙඩක් හැදුන ගමන් අපි මොකද කරන්නේ? දොස්තර වාගෙන දුවනවා නේද? ඒ ලෙඩේ සනීප කරගන්න. ඔව්. එන්නකෝ මේක දැන් අපි ලෙඩක් හැදුනහම ලෙඩේ සනීප කරගන්න තමයි අපි කැමති. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය නේද? භාවනා කරන්න ඉන්න බෑ අද අසනීපයි. ඉතින් මේ ලෙඩ උනහම භාවනා කරන්න බෑ. මොහොම කියන පිරිසක් තමයි අද ඉන්නේ. බුදුහාමුදුරුවෝ මේ ලෙඩ වෙලා මරණාසන්නයටත් ධර්ම දේශනා කළා. අපේ අය කියන්නේ අද අසනීපයි අද කොහෙද මේ භාවනා කරන්නේ? අද මැරුණොත් හොඳයි අපායේ යන්න. ඔයගොල්ලෝ කිව්වට ඔතන තමයි ඉන්නේ. ඉතින් ලෙඩේ කිඳිරි ගගා ඉඳලා කාට හරි බැන බැන ඉඳලා මැරිලා ගියාම නෝ. ඉතින් ළමයිනුත් කරන්නේ අම්මා අද අසනීපයිනේ අද යන්න එපා. අසනීප නම් බණ අහන්න දෙන්න ඕන. අසනීප නම් තව ටිකක් බණ අහන්න කියන්න ඕන. මැරුණත් එහෙම හදිසි. මගේ ළමයින්ට නේ Tamanට දාගන්න මේ කියන්නේ. අද පොඩ්ඩක් අසනීපයි ඒ හින්දා අද යන්න බෑ. ඇයි? අද මැරුණොත් හොඳයි යන්න පුළුවන්. යන්න ඕන දැන්. ගිහින් දහමක් අහලා තේරුම් අරන් මැරුණොත් එහෙම. දිව්‍ය ලෝකේ යන්න තියෙන එක නැති කර අසනීප උඩ ගමන් ඉස්සෙල්ලම නවත්තන්නේ බණ අහන එක. අද අසනීපයි බණ අහන්න හොඳ නැහැ. අනිත් වැඩ ටික ඔක්කොම කැමති නම් කරන්න පුළුවන්. කන්න බොන්න පුළුවන් නේද? බණ අහන්න විතරක් බෑ අසනීපයි. මට අද අසනීපයි ඒ හින්දා ඔකට ඉන්න බෑ. ඉතින් උපන්දින උත්සවයක් හරි වෙඩින් එකක් හරි තිබුණොත් මොන අසනීපද? ඔක්කොම දාලා දුවනවා. අසනීප වෙලා පුළුවන් ද? ඒකට නෑ. බණ අහන්න තමයි බැරි. ඕක තමයි අපේ තියෙන මානසිකත්වය. ඉතින් Taman තේරුම් ගන්න. මම නම් කියන්නේ අසනීප වෙන තරමට ඒක හොඳයි. දහම දන්න කෙනාට හොඳ විවේකයක් ලැබෙනවා. තමන්ගේ භාවනාව කරන්න දන්න කෙනාට, නොදන්න කෙනාට නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ වැඩ වැඩි නේද? වෙලාව නැති කමනේ නේද? අසනීප වෙලා ඉස්පිරිතාලේ නවතින්න වුණත් හොඳද නැද්ද? මම නම් කියන්නේ ලොකුම හොඳ ඒක විවේකේ උපරිමයට තියන කිසිම වැඩක් කරන්න ඕනේ නැහැ. ආ ඒ වෙලාවට මනසට මුකුත් කරන්න බෑ. අර පරණ පුරුද්දට අර විවේකේ ප්‍රයෝජනය ගන්නෙත් නැහැ. බොරුවට හිත හිතා නේද? ඒ භාවනාව පුරුදු කරපු නැති කෙනාට වෙන ප්‍රශ්නේ ඕක. භාවනා පුරුදු කරපු කෙනා අනේ ආරණ්‍ය එකට ගියා වගේ නේ. කිසි වැඩක් නැගේ යතු ගන්න ඕනේ නැහැ. මේ බලන්න ඕනේ නැහැ. මොකවත් නැහැ. හොඳට වෙලාව තියෙන ඉස්සර වෙලාව නැහැ කී කියන්නේ ඉතින්. ඒ ධර්ම දන්න දකින්න කෙනාට. ධර්ම දන්න දකින්න කෙනාට විතරයි ඒ නුවණ එන්නේ. පරණ පිනක් පෑදුනා. බෙන්ගු හැදිලා හැම එතකොට කිසි වැඩක් කරන්න ඕනේ නැහැ. අන්න පරණ පිනක් වැදුනා. මදුරුව අපිට ලොකු පිනක් නැත්තම් ඉතින් කොහෙද වෙලාවක් නේද? අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා, ළමයි බලන්න තියෙනවා, අර මෙයා සීරම තියෙනවා. දෙංගු වැදුනා නා මම හැදුනත් හිතන්න මෙන්න පරණ පිනක් වැදුනා. දැන් ඔක්කොම වැඩ නවත්තලා මට භාවනා කරන්න වෙලාව දුන්නා. මම කිසි වැඩක් කරන්න ඕනේ නැහැ. පුළුවන් දන්නේ නැහැ මම හිතන්න. නහම දැක්කොත් පුළුවන්. තාම දැකලා නැති හින්දා බෑ නේද? දැන් බෙන්ගු හැදුනොත් එහෙම හරි සතුටක්. ඔන්න පරණ පිනක් පෑදුනා කියලා තමයි හිතන්න ඕනේ. හිතයිද එහෙම? හිතෙන් නැත්තම් තාම ගොඩක් දුරයි යා. ඈ ඒක තමයි අපි පටන් ගත්තු එක. අනාත්ම සංඥාව හරි ගැඹුරින් තේරුම් ගන්න ඕන එකක්. හිතන් ඉන්නේ තියෙන දේ අනාත්මයි අනාත්මයි ශරීරයක් තියෙන ඕක අනාත්මයි කිව්වහම හරි කියලා. එතන ලොකු වැරද්දක් තියෙනවා. රූපයක් තියෙනවා ඕක අනාත්මයි කියලා බැලුවට හොඳට බලන්න දහමට ගලපලා සම්මාදිට්ඨියෙන්ද ඔය කියන්නේ. අනිත්‍ය දැකලා නෙමෙයි ලෝකෙට අයිති අනිත්‍ය දැකලා. තියෙන දේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්න හදනවා නේද? හැබැයි දෙයක් පනවලද නැද්ද? පනවලා. තර් බලන්න දැන් ඇත්තටම සම්මා දිට්ඨියද කියලා. දෙයක් තියෙනවා ඕක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ. හැබැයි මේක වටිනවා. ඕකෙන් යටපත් වෙන කෙලෙස් තියෙනවා. ඕකෙන් කැඩෙන කෙලෙස් තියෙනවා. ඒ හින්දා ඒක කරන්න එපා කියනවා නෙවෙයි. හැබැයි අපි එක්කම එතනින් එහාට දහම දකින්න ඕන. දැන් ඒ දේ අපි හිතමු අපි කරන එකක්ම ගමු. දැන් ඇහක් තියෙනවා. ඔය ඇහ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඇහක් තිබුණත් නේද ඕක කියන්න පුළුවන්? ඇහක් තිබුණ නැත්තම් ඕක කියන්න බෑනේ නේද? මේ ඇහ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි. අර කොහා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි. මේ දෙකේ වැඩි වෙනසක් නැහැ. අපි බලමු දැන් මේ රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි. ඕක කියන්නේ රූපයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන නේද? එතකොට ඒ රූපයක් තියෙන රූපෙට නේද ඕක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි නේද? ඔබ ටිකක් නුවණින් බලන්න. ඔන්න රූපයක් තියෙනවා අපි කියනවා ඕක මම නෙවෙයි නේද? දැන් ඔය රූපේ මම නෙවෙයි වුණාට මම වෙන රූපයක් කොහේ හරි ඇති නේද? ඔය රූපේනේ මම නෙවෙයි. ඔය රූපේ නම් මම නෙවෙයි. දැන් මම ඒ රූපේ මම නෙවෙයි. දැන් අර කොහා මම නෙවෙයි. දැන් මම නැති වෙයිද? ඒක මම නෝනට වෙන කොහේ හරි ඉන්නවනි මම. තේරෙනවද? දැන් ඕක මගේ නෙවෙයි. ඕක මගේ නෙවෙයි කියනකොට මගේව තව ඔච්චර තියනවද? නේද? ඕක මගේ නෙවෙයි කියන්නේ මගේ වුණ වෙන දේවල් තියෙන හින්දා. තේරෙනවද මෙතන මේ හැංගිලා තියෙන සියුම් කෙලෙස්? දැන් ඕක මගේ ආත්මෙ නෙවෙයි කියනකොට ආත්ම දෘෂ්ටිය නැතුවද ඇතුවද ඕක කියන්නේ? ඒක ඒ ඕක මගේ ආත්මෙ නෙවෙයි. හිතන්න මගේ ආත්මෙ වෙන කොහේ හරි තියෙනව නේද? තේරෙනවද මේ කෙලෙස් හැංගිලා තියෙන හැටි? එහෙනම් ඔය ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ. එහෙනම් අනාත්මයි කියලා කියයි. අනාත්ම සංඥාව දුර වෙලාද? තේරෙනව නේද එතන අඩුව? දැන් අපි දැක්කොත් ඇහැ කියන හරි රූපය කියන එක හරි ඔය දැන් එක කරුණක්. ඔය රූපය තියෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ. හරි. අපි ඔය රූපය මොකද්ද? ඔය රූපේ හටගත්තේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන එක. නේද? රූපේ අනිච්ච සංඥාව වඩන්න. ඇහැ කියලා රූපයක් තියෙනවා කියමුකෝ. අපේ මනසට තියෙනවා ඇහැ. දැන් ඕක ඇත්ත දකින්න නම් මොකද කරන්න ඕන? සමුදය හොයාගන්න. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහමද කියලා බලන්න. කොහා ඉන්නවා කියලා දැනගත්තේ කොහමද කියලා බලන්න. සමුදය හොයන්න. දැන් මොකද වෙන්නේ? ආයතන පැත්තෙන් හොයන්න වෙනවා නේද? ඕක දැනගත්තේ කොහමද? එතකොට පේනවා මෝඩකම හින්දායි ඕක පණෝලා තියෙන්නේ. මේ මොහොතේ මගේ ඇහැ, මගේ කියන්නේ තමන්ගේ ආ, මේ මොහොතේ තමන්ගේ ඇහැ තියනවද නැද්ද? තියෙනවා. කොහොමද දන්නේ තියෙනවා කියලා? පේන නිසා. මොනවද පේන්නේ? ඇහැද පේන්නේ රූපද? බාහිර රූප පේනවා නේද? පේන්න නම් ඇහක් තියෙන්න ඕන නේද? දැන් අපි දන්නවා නේ මේ මොහොතේ මට ඇස් දෙකක් තියෙනවා කියලා දන්නවනේ. නේද? නැහැයි කියන්න යන්න එපා. මේ කිව්ව බොරුව. දැන් Taman ඉන්නේ ඇස් දෙකක් තියෙනවා නේද? ඔව්. දැන් හොයන්න ඕන ඉති රූපං ඇස් දෙක. මේක තමයි රූපය. දැන් රූපේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වැඩපිළිවෙල. මොකද්ද වැඩපිළිවෙල? රූපය අනිත්‍යයි. ඔය ඇස් දෙක වෙනස් වෙලා යනවා. ඒකද? ඒ තරණ අනිත්‍ය, ලෝකෙට අයිති අනිත්‍ය, ඒ අනේ තීර්ථකයන්ගේ අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ කියනවා ඔකේ අනිත්‍ය සංඥාව වඩන්න. කොහොමද වඩන්න කියන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. මේ අනිත්‍ය සංඥා සූත්‍රය තියෙනවා පොත නැත්තම් අරගන්න. ඒක තුන්වෙනි පොත. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. ඕන ඕන රූපයක ඇත්ත දකින්න නම් වඩන අනිත්‍ය සංඥා. රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ මෙහෙමයි. දැන් ඉති රූපං මෙන්න මේකයි රූපේ. දැන් මොකද්ද අපේ රූපය? ඇස් දෙක. ඇස් දෙක කියන්නේ රූපයක් නේද? ඉති රූපං. තාම ඇත්ත දැක්කේ නැහැ. තාම ලෝකෙට ආйти රූපේ තියෙනවා. ඇස් දෙකක් තියෙනවා නේද? ඇත්ත දකින්න වැඩපිළිවෙල මොකද්ද ඊළඟට? ඉති රූපස්ස සමුදයෝ. ඕක හටගත්තේ කොහොමද කියලා බලන්න. දැන් ඔන්න හොයන්න වෙනවා මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා මම දන්නේ කොහොමද? මම පරීක්ෂණේ කරන්න තියෙනවා. මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා Taman දන්නේ කොහොමද කියලා දැන් හොයන්න. ඇහක් පේනවද? Tamanගේ ඇහැ පේනවද දැන්? නැහැ. බාහිර රූපණං පේනවා නේද? ତର පේනන නිසා තමයි ඇහැ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. දැන් බැරි වෙලාවත් පේන්නේ නැත්නම් එහෙම ඇහක් තියෙනවා කියයිද? කියන්න බෑනේ නේ. පේන නිසායි ඇහැ තියෙනවා කි. හැබැයි අපි නුවණින් හෙව්වොත් එහෙම මේ මොහොතේ Tamange ඇහැ පේනවද? මේ මොහොතේ ඔය තියෙනවයි කියපු ඇහැ පේනවද? නැහැ. හිතනම් පෙන්නව නේද? මෙන්න මේ වගේ ඇහක්. මොන වගේද? මේ සුදු පාට කොටසක කළු පාට බෝලයක් තියෙන ඇහක් කියලා හිත පෙන්නව නේද? දැන් ඒක දැනගත්තේ කොහොමද කියලා ඔන්න හොයන්න. ඇහැ කියන රූපයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? පෙනීම නිසා නේද? පේන නිසානේ ඇහක් තියෙනවා කියන්නේ. පේන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියන්නේ නැන්නේ නේද? පේන නිසා ඇහක් තියෙනවා කියනවා. දැන් එතකොට ඇහැ දැකලත් නැහැ. මේ මොහොතේ ඇහැ දකින්නේ නැන්නේ නේද? එහෙනම් දැකීම ගැන කල්පනා කරන්න ගිහින් නේද? ඇහක් තියෙනවා කිවි. හොඳට හිතන්න. පෙනීම ගැන කල්පනා කරලා නේද පේන්න නම් ඇහක් තියෙන්න ඕන කිවි. ඒක කිව්වේ එතකොට චක්ක ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙන්. දැන් ආයතන පිරිසිඳ දැකපු කෙනාට නුවණක් තියෙන්න ඕන. මන ආයතනෙන් කියන හැම දෙයක්ම එළියේ තියෙන ඒවාද හිතෙන් අදලා හිත දැනගන්න ඒවාද? හිතෙන් හදලා හිත දැනගන්න. මන ධම්ම මනෝ විඥාන. කල්පනා කළා විතරයි නේද මන ආයතනෙ කියන්නේ? කල්පනා කරපුවා මේ අල්ලන්න පුළුවන්ද? දේවල්ද? නැහැ. එන ඇහැ කියලා දෙයක් බවටපත් කළේ මෝඩකමට නේද? කල්පනා කරලා දැනගත්තා කියන්නේ මන ධම්ම මනෝ විඥාන. ඒක තේරෙන්නේ දැන් කලින් තේරුම් අරන් තියෙන ඕන මන ආයතනේ කෘත්‍ය මොකද්ද? එයාට පුළුවන් හිතන්න විතරයි. එයාට රූප හදන්න පුළුවන්ද? බැහැ. නේද? දැන් මේ මොහොතේ එහෙනම් ඇහැ දැනගෙන තියෙන්නේ කල්පනා කරලා නේද? දැකීම ගැන කල්පනා කරලා. නේද? එහෙනම් එතන ආයතන පිරිසිඳ දැක්කේ නැතිකම ආයතන මුලාවකින් නේද අපි ඇහැක් පනෙව්වේ? හැම සමුදේ පේනවා. මේ මොහොතේ ආයතන මුලාවකින් පනවපු ඇහැක් නේද ඔය බාර අරන් තියෙන්නේ? වතුරේ හදපු බල්ලෙක් වගේ නේද? මනසෙන් හදපු දෙයක්. මනසෙන් හදුවා කියලා දන්නේ නැහැ. එළියේ තියෙන හැක් දැන් බාර අරන්. වතුරේ ඉන්න බල්ලෙක්ව බාර අරන්. දැන් හිතෙන් හදපු දේ හිත ඇතුලේනේ. දැන් අපි ලෝකෙට අහු වෙලා නේද? අන්න සමුදය පේනවා දැන්. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. දැන් නුවණ එනවා ඔය සමුදය යෙදුන්නේ නැත්තම්. අපි ඔතන සිහිය නුවණ පිහිටියන. ඇහැ උපදීද නැද්ද? උපදින්නේ නැහැ. උපදින්න හේතු ටික නැති වෙනවා. මන ආයතන ගැන සිහිය නුවණ පිහිටිය ගමන් උපදින්න හේතු ටික දුරු වෙනවා. අන්න ඉපදීම නවත්තනවා නේද? මෙච්චර කල් මෝඩකමට උපද්දපු ඇහැ මෝඩකම දුරු වෙනකොට උපද්දන්නේ. ඇත්ත දැකීම තුල උපද්දන්නේ. දැන් නිරුද්ධ වෙනවා. උපද්දන්නේ නැහැ කියන්නේ නිරෝධයි. තියෙන ඇහැ නැති වෙනව නෙවෙයි. ආ බය වෙන්න එපා. ඔය ඇහැ හැමම තියෙනවා. මෝඩකමට උපද්ද නැහැ. නිරුද්ධ උපද්දන්නේ තියෙනවා. විද්‍යාවෙන් උපද්ද නැහැ. උපද්දන්නේ තියෙනවා. දැකීම නැති වෙන්නේ. හැබැයි ඇහක් නැතුව දකින්න පුළුවන් වෙනවා. අසනත් ඇහක් නැතුව දකින්න පුළුවන් නෑ. අර දැකීමට අයිති නෑ මෝඩකමට පණවපු ටික. දැකීමට අයිති නෑ අපි අවිද්‍යාවෙන් පණවපු ඒවා. හා දැකීමට ඇහැ අයිතිද? නෑ. අපි දැකීම දැකීමෙන් නවත්තපු නැති හින්දා නේද ඇහක් පැනෙව්වේ? දැකීම දැකීමෙන් නවත්තපු නැති හින්දා නේද රූපයක් පැනෙව්වේ? නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැකීම දැකීම පමණයි කියලා හික්මෙන්න. දිත්තේ දිත්තමත්නම් බහිස්සති. මෝඩකමට පණ ඕන ටික පණවන්න එපා. මෝඩකමට පණ ඕන ටික පණවන්න එපා. දැකීම දැකීම පමණයි කියලා හික්මෙන්න. හොඳයි. දැන් පොඩි විවේකයක් ගන්න විනාඩි 10ක් විතර. ඇලෙන්න ගැටෙන්න හැක් තිබුණොත් ඇලෙන්න ගැටෙන කතාව තියෙනවා. දැන් මුලා වල්ලනකොට අනාත්ම කරන්න හැක් නැති වෙනවා. ඒ ඉස්සෙල්ලා තියෙන ඇහනේ අනාත්මකලේ. මම නම් අනිත්‍ය. නිත්‍ය සංඥාවෙන් ගත්තෙම ඕඩකමටනේ කියන ඇත්ත පෙන්නනවා. අනිත්‍ය සංඥාව. හ්ම්. හොඳයි.